හොඳයි අපි ධර්ම දේශනාව ආරම්භ කිරීමට ධර්ම ගෞරවයෙන් යුක්තව සාදුකාරය පවත්වමු. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ සීයතාපි පහාරාද මහා සමුද්දෝ ඨිත ධම්මෝ වේලං නාති වත්ති ඒවමේව කෝපහාරාද යං මයා ශාවකාණං සික්ඛාපතානං පඤ්ඤත්තානං තං මම ශාවකා ජීවිත හේතුපි නාති වත්තන්ති ඉති. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියනි, සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, අපේ භාවනා වැඩමුළුවේ අද 4 වෙනි දවසටයි මේ සැපමින්ලා තියෙන්නේ. ධර්ම දේශනා මාලාව වශයෙන් බannකොට අපි පහරාද සූත්‍රයේ පදණං කරගෙන යන 3 වෙනි ධර්ම දේශනාව. අපි මේ වෙනකන් පසුගිය 1-2 ධර්ම දේශනාවල ඒ පහරාද අසුරේන්ද්‍රය මොහුදී ආශ්චර්ය ධර්මයක් වශයෙන් පෙන්නන එයි තියෙන අනුභව නින්නං අනුභව පොණං අනුභව පබ්භාරං කියන විදිහට ක්‍රමයෙන් මොහොතු නිම්නය ක්‍රමයෙන් ගැඹුරු වෙන බව, ගැඹුරු වෙන ප්‍රවණතාවයක් තියෙන බව, ඒ වගේ එන්නේ ප්‍රපාතයක් තියෙන බවත්, කවදාකවත් එකවර ගැඹුරු වීමක් නැති බවත් ප්‍රකාශ කෙරුවට පස්සේ සරුවච්චනාංශිකෙන් ඒ අසුරේන්ද්‍රය අහනවා, ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ මේ ධර්ම විනයේ මේ ශාසනයට පොතේ සඳහන් කර තියෙන වචන තමයි ධර්ම විනය කියලා. මේ ශාසනයේ යෙදී ගත කරන භික්ෂුව මහා සමුද්‍රයේ අසුරයෝ අභිරමණය කරන වගේ ඒ මහානකම එහෙම නැත්නම් ඒ බ්‍රහ්මචාරිය අභිරමණය කරනවා කියන නැත්නම් ඒකේ සන්තෝෂෙන්ද මේ යෙදෙන්නේ නැත්නම් මේ දඬු කඩේ ගැහුවා වගේ වද බෙරේ පෙරලනා වගේ දඩ මේ වරදණ්ඩ එකද මේ ඉන්නේ කියලා. බුදුහාම කියන නෑ නෑ, ඒගොල්ලොත් බොහොම අභිරමණය කරනවායි කියලා. එතකොට අහනවා ස්වාමීන් වහන්සේ, කොයි ආකාරයේ ආශ්චර්ය අභූත ධර්ම දැකලාද ඒ ශ්‍රාවකයෝ මෙතන භික්ෂු කියන පදේ පාවිච්චි කරන භික්ෂුන් වහන්සේලා අභිරමණය කරන්නේ? එතකොට ඒ ඊයේ පෙරද අපි නැත්නම් 1-2 ධර්ම දේශනාවල කරේ සර්වඥාන්සේ සඳහන් කරනවා අදිර මහා සමුද්‍රයේ අනුභව නින්නං අනුභව පෝණං අනුභව පබ්බහාරක් කියන විදිහට මේකෙත් අනුභව ශික්ඛා අනුභව කිරියා අනුභව පටිපදා කියලා ඕනම කෙනෙකුට ඉන්නා තනින් පටන් අරගෙන කිලෝරක් නැති ගැඹුරකට යන්න පුළුවන් ප්‍රතිපදාවක් මේකේ තියෙන නිසා හැම කෙනාම මේ ප්‍රතිපදාව දන්න, විශේෂයෙන්ම දන්න හැම කෙනාම ටිකෙන් ටික ගැඹුරට යන්න අභිරමණය කරනවා. එහෙම දන්නේ නැත්නම්, ඒ කියන්නේ එහෙම අනුපූර්ව ක්‍රමයකට දන්නේ නැති අයත් තමයි උඩාතු අල්ලන්න ගිහිල්ලා වැටිලා පසබිම ඇනගෙන මේ ශාසනය ගැන විවිධ කටළු කතා කරන්නේ. ඒ නිසා අපි ශාසනකෙදී කටයුතු කරනකොට හැමදාම මතක තියාගන්න ඕනේ අභිරමණය අත්‍යවශ්‍යයි අපි මේ ගමනට. යම් තැනක අපි පශ්චාත්තාප වෙලා අත්තකිලමතාන යෝගයට වැටිලා එහෙම නැත්නම් මේක රසවත් කරගන්න පිටින් රසමස උළු දාගෙන මේ ගමන යන්න බෑ. ඒ නිසා බුදුරජාන් වහන්සේ සර්වඥතාඥාණයට පත් උනත් උන්වහන්සේ සම්පූර්ණ සෑම මානව ප්‍රජාවේ සෑම කෙනෙකුටම ආරාධනා කරනවා මේක අනුභව ශික්ෂා අනුභව ක්‍රියා අනුභව ප්‍රතිපදා නිසා ඉන්නා තැනින් පටන් ගන්න පුළුවන්. ඉතින් අපි විශේෂයෙන්ම ඊයේ ඒ කෙලෙස්වල තියෙන විතික්‍රම කෙලෙස්, එහෙම නැත්නම් සමාජ උල්ලංඝනය කරන බරපතල කෙලෙස් අපි සීල ශික්ෂාවෙන් කීකරු කරගත්තට පස්සේ, හික්මව ගත්තට පස්සේ, සීතල කරගත්තට පස්සේ ඒක නැට ඒ සීලය දිගින් දිගට පවත්වන්න නම් සමාධියක අවශ්‍යතාවය, නැත්නම් කය වචන දෙක හිත කීකරු කරගත්ත එක නයි කය වචනේ හැදියාව දිගට යන්න හිත කීකරු කරගත යුතු බව, නැත්නම් සමාධියක අවශ්‍යතාවය වැටහෙනවා. මේ සමාධියට ගියාම අර විචිකම කෙලස් වලට යට මට්ටමේ තියෙන පරිඋත්ථාන කෙලස් කියන නීවරණ කියන ටික අපට මූණට බුණ දාලා කටයුතු කරන්න වෙනවා. ඒ දේ කරගෙන යනකොට ඒ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච කියලා ප්‍රසිද්ධ ඒ නිවර ධර්ම යටපත් වෙනකොට එවැනි හිතක් ඒ යටපත් කිරීම සඳහා මේ විතක්කේ විචාර පීති සුඛ එකඟතා කියලා වෙනමම බලමුළු පහක් බලයන් පහක් සීවේ යොදවන. චේදෝලාර එක එකක් එක එකක් ඒ මාර්ගයෙන් අපි මතක් කරගත්ත විදිහට කාමච්ඡන්දය ඒකාග්‍රතාවේනොත් ව්‍යාපාදය ප්‍රීතියනොත් තීනමිතය විතක්කේනොත් උද්ධච්ච කුච්ච කියන සැලෙන ගතිය සුඛේනොත් ඒ වගේම දෙගිඩියා හිත කියන දේ විචාරේනොත් විචාරචෛසිකේනොත් ත්‍යාගපත් කරනවා. අනේ තින්දි අපිට කියන්න පුළුවන් දැන් අපිට යම් ප්‍රමාණයකට සීල විතරක් නෙමෙයි හිත සමාධියත් වග වෙන්න පුළුවන්. නමුත් මේක ඉතාමත්ම යන්තම් ගැට ගැවීමක් පමණයි. ඊට පස්සේ ක්‍රමයෙන් ක්‍රමයෙන් අපි මේ සමාධිය ගැඹුරු කරනවා සමත උපක්‍රම සහ විපස්සනා උපක්‍රම මාර්ගේ. අනේ කරගෙන යනකොට ඒ සමාධියට ගොඩ වෙන්න අවශ්‍ය කෙරුවා වූ මේ විතක්ක ਵਿਚාර වගේ දේවල් හලා දැමීමක් කරන අනුපූර්ව ප්‍රතිපදාදී එක හලා දාලා ඊට පස්සේ ප්‍රීති සුඛ මුල් කරගෙන අන්තිමට ප්‍රීතියත් හලා දාලා සුඛ ඒකාග්‍රතාවය මුල් කරගෙන ක්‍රමයෙන් ක්‍රමයෙන් යනකොට ඉතාමත්ම උපේක්ෂකව එහෙම නැත්නම් සුඛ උපේක්ෂා වගේ දේවල් වලට හිත කිට්ටු කරනකොට අනුසය කෙලස් කියන අඩියේම මට්ටම ඒක සාමාන්‍යයෙන් තියෙන ඒක කෙලේශයක්ද කියන එකත් ප්‍රශ්න වෙන්නේ ආධුනිකයෙකුට කවදාකවත් අනුසය හතුරෙක් විදිහට පේන්නේ නැහැ කෙලේශයක් විදිහට පේන්නේ නැහැ හිතෙන්නේ Tamange අර්ථ සිද්ධිය සලසලා දෙන අත්‍යන්ත යාළුවෙක් වගේ බුදු කෙනෙක්ම ඇවිල්ලා මේකේ තියෙන මේ මායාකාරී ස්වභාවය ෂටගතිය වංචනික ගතිය පෙන්නලා දීලා ඒ බුදුන් අදහා ගත්තොත් නැත්නම් ඒ ධර්මයේ අදහා ගත්තොත් විතරක් අපි මේ තෙක්කල් මේකත් එක කෑවට පිවට නිදාගත්තට නැවුවට කෙරුවට මේක සියල්ලෙම පෝෂණය ලැබලා ඕනම වෙලාවක කෙලෙසක් වඩටපත් වෙන්න පුළුවන් තත්ත්වයටපත් වෙලා අපිට තරම් නොවෙන නගාගනාපු ගුණචරිතයට තරම් නොවෙන දුෂ්චරිතවලට වටන්න පුළුවන් ශක්තියක් තියෙනවා. හැබැයි බැලූ බැලමට නම් බොහෝම සාන්තයි. අනේ අනුසයත් එක්ක වැඩ කරන්න ගියාට පස්සේ තමයි මේ අනුකුබ්බ කිරියානුකුබ්බ සික්ඛානුකුබ්බ පටිපදාවල ඉතාමත්ම සූක්ෂම කොටස සිද්ධ වෙන්නේ. ඉතින් අපි ඒකට අත්‍යන්ත වශයෙන්ම විපස්සනා භාවනාව කියලා කියනවා. ඉතින් අපි මේ වගේ වැඩමුළුවකදී ඉන්න වෙලාවෙදී අපි මුල් මුල් දේවල් ගැන කතා නොකරනවම නෙවෙයි. නමුත් අපි බලනවා ගැඹුර කියලා අදහස් කරන්නේ අන්නර අනුසය කෙලස් වලට බැහැලා ඒ වගේ තියෙන මේ ෂට ගති මායාවී ගති වංචනික ගති දැකලා කවුරුත් එක දැකලා වැඩක් නැහැ. ඒක ඇස්පනා අපිට එනකොටම Tamante එක හඳුනා ගන්න පුළුවන් වුණොත් ඒකේ තියෙන එක මැජික් බලයක් මේක අනුසය කෙලස් අනුසය කෙලස්ලා හඳුනනකොටම අනුසය කෙලස් වල බලේ නැති වෙනවා. එනිසා හඳුනා ගැනීම ඉතාම වැදගත්. ඒක හරියට වෛද්‍යවරයෙක් නියම රෝග නිర్ణය කරලා මෙන්න මෙතනයි කාරණාව කියලා දැනගත්තට පස්සේ සුව වෙන පැත්තට හැරෙනවා. ඒ වගේ මේ අනුසය කෙලස් වල මේ නියම හඳුනා ගැනීම තමයි සරුවචනාංශිකේ තියෙන අනිකුත් ශාස්ත්‍රණ වංශලත් එක බලනකොට තිබුණ අතිවිශිෂ්ට ලක්ෂණය. ඉතින් ඒක ඔය අනුභූබ්බ කිරියා අනුභූබ්බ සික්ඛා අනුභූබ්බ පටිපදා කියන එකට නිකන් ඉංගියක් වගේ පේනවා. බුදු වෙන්න කලිමුත් සිද්ධාර්ථ තාපසව ඉන්න කාලෙත් ආලාර කාලා මුද්‍රකාරාම පුත්‍රාදී ඒ ධ්‍යාන කෙලවර අරූප ධ්‍යාන කෙලවරටම යනකම් මේ සිද්ධාර්ථ තාපසතුමත් සාර්ථක වෙලා ඇත්තටම කෙලෙස් නැති නැත්නම් සංඥාවලින් නැති නේව සංඥාන ආසඤ්ඤායතන අකින් සංඥායතන තත්ත්වෙ ගිහිල්ලත් තේරුණා මෙතන තියෙන්නේ වසංකිරීමක් විතරයි යට මේකේ තාම පුරුව තියෙනවායි කියලා. තාම මේකේ අයින් කරන්න දෙයක් තියෙනවායි කියලා දැනගෙන තමයි මේ කිං කුසල ගවේෂී කිං සච්ච ගවේෂීව එළියට ගියේ. තාම නිවන් දැක්කේ නැහැ, බුදු වුණේ නැහැ. නමුත් ඒ සඳහා මෙහෙවුම තිබුණා. ඒ සඳහා අභිරමණය කරනවා මේක කළ යුතුයි. මගෙන් වෙන්න තියෙන මානවයට වෙන්න තියෙන සේවය තමයි මේ මම ලැබපු නේව සංඥාන ආසඤ්ඤාතන නැත්නම් අකින් සංඥාතන නේව සංඥාන ආසඤ්ඤාතන කියන සියුම් සමතයක්වත් ගණන් ගන්න නැතුව සමාධියක්වත් ගණන් ගන්න නැතුව අරකට ගිහිල්ලා කවදාරික සාක්ෂාත් කරගත්ත දවසේ හැබැයි බුදුහාමුදුරුවෝ හරි අමාරුක වැටුණා. ඒ මගේ කියන ක්‍රමයේ බුදුහාමුදුරුවෝ අමාරු විදාන්න පුළුවන් මිනිස්සෙක් නෙමෙයි සත්පුරුෂයෙක් නෙමෙයි උත්තමයෙක් නෙමෙයි ප්‍රධානම දේ උනේ මේක මේ කන බොන අනිකුත් පෘථග්ජනයන්ට කියලා දෙන එක. කාම ලෝකයේ පෘථග්ජන ලෝකේ ඉන්න ඇත්තන්ට මේ අනුසය කෙලෙස් පිළිබඳව කියන්න ගියාම ඒ ඇත්තන්ට පේන්නේ මේ බුදුරජාන් වහන්සේ එක්කෝ ගැඹුරක් කියන අපට තේරෙන්නේ නැහැ කියලා කියනවා. එහෙම නැත්නම් අපි මෙච්චර කල් ආසාවෙන් රැස් කරපු දේවල් ඔක්කොම දුක පිණිස පිහිටියා කියලා මේ කියන වචනේ අපිට පිළිගන්න සිද්ධ වෙනවා. එතකොට හොඳම වැඩේ තමයි බුදුහාමුදුරන්ගෙන් පැත්තකට වෙන එක. මොකද අපිට තියෙන කාමෙට තියෙන ආසාව නිසා. ඒ නිසා බුදුමාකර අමාරුවකටපත් වෙන්න උනා සර්වචන් වහන්සේට මේ ධර්මය විශේෂම ගැඹුරු අනුසය කොටස් පිළිබඳව මේ පෘථග්ජනියෙකුට මතක් කරලා දෙන්නේ. ඒ සඳහා වුණත් පුත්‍රයන් වහන්සේ එතනින් නෙවෙයි බණ පටන් ගත්තේ. සාමාන්‍යයෙන් සීලයෙන් විචිකම කෙලෙස අයින් කරන හැටි, සමාධියෙන් පරිඋත්ทาน කෙලෙස අයින් කරන හැටි, විපස්සනාවෙන් අනුචය කෙලෙස අයින් කරන හැටියට ක්‍රමයෙන් 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 තමයි කාටත් කියලා දුන්නේ. ඒ කියන්නේ තමන්ගේ ජීවිතාර්ථය දැනගෙන. ඒ නිසා මේ මම මේ තාම කතා කරන්නේ මේ මොහොතේ තියෙන පළවෙනි ගුණයයි, සාසනයේ තියෙන පළවෙනි ගුණයයි. මේක එක විදිහකට බලනකොට අපි ඊයේ පෙර දකීපු පණියම සමාලෝචනයක්. ඉන්සාර සර්වචන්නාංශේ විනය රෙගුලාසියක් පනවලා තියෙනවා නැත්නම් ධර්ම රෙගුලාසියක් පනවලා තියෙනවා. නොදන්නා කෙනෙකුට බණක් කියනකොට මේ ආනුපුබ්බී කතා වැඩපිළිවෙලෙම බණ කියන්නේ කියලා. බණ කියන කෙනෙක් අතිස්ථාන පහක් හිතේ තියාගෙන හික්මීතු කරුණු පහක් හිතේ තියාගෙන බණ කියන්නේ කියලා කියනවා. ආනුපුබ්බී කතං කතේ සාමීති ධම්මං දේශේ තබ්බෝ. මම මේ පිරිසට ඒක පිරිස එක එක තරාතිරංග වල කට්ටි ඉන්නවා. හිටියට මොනවාක්වත්ම දන්නේ නැති කෙනාගේ තත්ත්වයෙන් පටන් අරගෙන මෙතන ඉන්න ඔක්කොගෙම මනදොල සපිරෙන විදියට හොඳටම දන්න කෙනාටත් පොඩ්ඩක් යමුරට යන විදියට මේ කතා වැඩ පිළිවෙල සකස් කරලා දෙන්න ඕනේ. ඊතරත් පුත්‍රචානංශ මේ ආනුපුබ්බී කියන කතාව පාවිච්චි කරනවා. ඒ වගේම ධම්මපදයේ තැනක පුත්‍රචානංශ මේ ආනුපුබ්බී කියන කතාව මතු කරනවා බොහොම ප්‍රායෝගිකව. ඒකදී අනුපුබ්බේ නමේ ධාවි තෝකතෝක අංකනේ කනේ කම්මාරෝ රජතස්සේව නිද්දමේ බලමත්තනෝ කියලා බුද්ධචාරංශ කියනවා. මේ ධාවි නම් වූ උප්පත්ති පණ්ඩිතයා නැත්නම් සාජාසේම ප්‍රඥාවන්ත පුද්ගලයා අනුගමනය කරන පිළිවෙල කියන්නේ අනුපුබ්බ කියලා. අනුපුබ්බ කිරියා, අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ පටිපදා. එයා කවදාකවත් උඩාතු අල්ලන්න යන්නේ නැහැ. එනිසා මේ ධාවි කියන සහජ පණ්ඩිතයා ඒ කියන උපපති පඬිතකම ඇති කෙනා නිප්පක කියන වචනෙත් මේකට සම්බන්ධ කරන. මේ නිප්පක වූ නැත්නම් මේධාවි කියන එක නා වැඩ කරන හැමදාම අනුපූර්ව පිළිවෙලට. මේ අනුපොබ්බ සික්ඛා, අනුපොබ්බ කිරියා, අනුපොබ්බ පටිපදා කියන එකට බොහොම ලස්සන වචන හතරක් බුදුහාමර පාසුවේ පාවිච්චි කරනවා. තෝක තෝකං කණී කණී. තෝකං කියලා කියන්නේ කාලය මේ ප්‍රමාණ වශයෙන් ටික කියන අදහස. ටික ටික කණේ කණේ කියලා කියන්නේ ක්ෂණයක් ක්ෂණයක් පාසා. ඒ නිසා මේ ක්ෂණයක් ක්ෂණයක් පාසා කිව්වම කාට හරි දෙන්න පුළුවන් මෙච්චර හයියෙන් යන්න පුළුවන් එක්ස්ප්‍රස් බස් තියෙදි අයි අපි මේ බර කරත් එක යන්න හදන්නේ මේ ටික ටික යන ගමනක් පුදුහම්සු අගේ කරන්නේ ඇයි කියලා. හැබැයි මේ කණේ කණේ කියනකොට ඒකට හාද නොවෙන අප්‍රමාද නොවෙන සතිමත්ව කිසිම ක්ෂණයක් එන්න දෙන්නේ නැත්. කණේ කණේ කියලා කියන්නේ වේලාවකට කරනවා, වේලාවක අතාරිනවා කියන එක නෙවෙයි. හැම චිත්තක්ෂණයකම බලනවා. ඒ ගත්ත අදිෂ්ඨානේ, ගත්ත වැඩපිළිවෙල අත නෑර කරන යන. ඒ කරන කරන වෙලාවේ හම්බෙන ප්‍රතිඵලයට කියන්නේ තෝක තෝකන් ටික ටික කියලා. ඉතින් මේක මේ අනුපූප ප්‍රතිපදාව පෙන්වන්න බුදුරජාණන් පාවිච්චි කරපු වචන මට මතකයි ඔය. මඩියේ නායක ආමතුස සඳහන් කළා තිබුණා මේක බුදුජානනාසේ දේශනා කර අවුරුදු 2600කට කලින් නැත්නම් 2500 ගන්න කලින් මේ නිසා තමයි අද ලෝකයේ තියෙන සෑම විද්‍යාත්මක නිෂ්පාදනයක්ම අද මේ මට්ටමට ඇවිල්ලා තියෙන්නේ. මොකද ඒගොල්ලෝ කවදාකවත් තමන් හදපු දේ ඇති කියලා මේ මොඩල් එක තමයි හොඳම කියලා කවදාකවත් නතර කරන්නේ. ඒක වැඩට දාලා ඒකෙන් ආදර්ශයක් ගන්න එක තව ඩිංගක් දිනු කරනවා. ඒකල අවුරුද්දක් බලන ඉන්නවා ඒක ජනතාවත් අතර දීලා ඇස්පිල්ලම් ගන්නතෝ බලන ඉන්නවා. ඒක මිනිස්සු වැඩට දානකොට කොයි කොයි ආදීනව දහම් වෙන්න ආසාද දහම් වෙන්න කියලා ඊගල්ස ආයේ ඒක මොහොතක් අත නැර හදලා දෙනවා. ඒ නිසා මෑත කාලේ අපි පාවිච්චි කරන වාහනයක් ගත්තොත් ඒකම අපි උන්චි කාලේ අපි දකලා තියෙන වාහනයක් ගත්තොත් ඒ දෙක අතර පුදුමාකාර වෙනසක් තියෙනවා. කොතනින් කෙලවර වෙයිද දන්නේ නැහැ. හැම වෙලාවෙම මේක දිනු කරනවා. හැමදාම ටික ටික දිනු කරනවා. ආන්න ඔය ක්‍රමයේ දන්නවනම් අපිට ඒ තෝක තෝකන් කණේ කණේ එහෙම නැත්නම් මේ ආනුපුබ්බ පිළිවෙල දකින්නවනම් මම මගේ ජීවිතෙන් දැකලා තියෙන කිසිම චිත්තක්ෂණයක් මේක ක්‍රියාත්මක කරන්න බෑයි කියලා මනුෂ්‍ය ජීවිතේ නම් හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම මම මේ වැඩේ පටන් ගත්තට පස්සේ අහවලාට මට බාධා කරන්න පුළුවන් කියලා මොන්නම බලවේගයක්වත් ලෝකේ නැහැ. මේ බලවේග හෝ ඉස්සරහට යන බැරිකම හම්බෙන අපි ලොකු කුට්ටි බලාපොරොත්තු වෙනකොට එහෙනම් පැනගෙන යන්න හදනකොට අර හාවයි ඉබ්බයි දෙල්ලම තමයි. ආව තමයි පැන පැන ගිහිල්ලිවල අන්තිමට මේ ගේමක් නැති නිසා යා ගිහිල්ල පන්තුරක් අයින් කරලා පුතිය ගෑන. ඉබ්බ දන්නවා හැම මොහොතේම යන්න ඕන නිසා වන්ගාගෙන ගිහිල්ලා අන්තිමට ඉබ්බ ජය කනෝට කියලා ජය ගෝසනාගෙන කොටයි හාවට ඇරෙන්නේ. වැඩි බලනකොට පරාදයි. එනිසා මේ තෝක තෝකන් කණේ කණේ කියන එක ඉබ්බගේ තියෙන බොහොම අතනාරි නේ. විශාල ගයක් කරේ තියාගෙන වනු ගාන ගමනක් වගේ තමයි පේන්නේ. ඒ නිසා ලෝකයට පේන්නේ දැන් මයිත් එක ගැට කරපු ඉගෙනගත්ත ඔක්කොමලාට හිතෙන්නේ මම මේ සමාජයෙන් බැහැර වෙලා ජලයට ගිහිල්ලා එක තැනක සම්ප්‍රදාන කුල දෙයකට හිර වෙලා ඉනවයි කියන්නේ. ඒගොල්ලෝ හිතන ඒගොල්ලෝ බොහොම දියුණු වෙලා ප්‍රොමෝෂන් අරගෙන මේ දේවල් කරනවා කියලා. නමුත් මට බොහොම සන්තෝෂින් කිය හැකි දැන් මේ ගත වෙච්ච වස්තුත් එක්ක අවුරුදු 22ක් මං වස් 22ක් වෙලා තියෙනවා. තාමත් පුදුමාකාර විදිහට දවසකට මම ඉගෙන ගන්න. ඒ වගේ මේක සඳහා පහසුකමුත් කිලෝරක් නැතුව මේකේ තියෙනවා. හැම සිද්ධියකදීම ලදරුවෙක් වාගේ ආදුනිකෙක් වාගේ අර තෝක තෝකන් කණේ කණේ කියන මූල ධර්මයට දාලා බලනකොට මේ හැම දෙයක්ම බුදුහාමුදුර ළඟට ඇවිල්ලා අතගාලා කියලා දෙන්නා වගේ අපවත්ච නායක හාමුදුර ඇවිල්ලා කියලා දෙන්නා වගේ හැම දෙයක්ම ඒ ගමනට පොහොර වෙනවා. හැබැයි පටන් ගන්නකොට නම් පුදුමාකාර බයක් තිබුණා. කොහොමද මේ කාර්යබහුල ජීවිතයක් ගත කරද්දී අපි කොහොමද මේ වගේ සංසාරෙට ඇදෙන සංසාරෙටම කඹරන සංසාරෙටම මැටිපාගන හරක් වගේ වැඩ කරන අපි කොහොමද මේ සංසාර ගමනේ තියෙද්දි මේ නිබ්බාන ගමනකට යොමු වෙන්නේ කියලා. නමුත් ඒ අර මම තාමත් ස්තුතිවන්ත වෙනවා මුලින්ම අත්පොත් කියපු ඒ කිහි පිරිස හැම වෙලාවෙම කිව්වේ කවදාකවත් නැති දෙයක් ගැන පශ්චාත්තාප වෙන්නත් එපා ඇති අවස්ථාව පැහැරලින්නත් එපා. කරගෙන කරගෙන යනකොට ඒ ආනුපුපි වැඩ පිළිවෙලේ ඔය තෝක තෝකන් කණේ කණේ කියලා තමන්ගේ ක්‍රමසහවිදි තමන්ට වැටහෙන අතර මේක එක පැත්තකින් බලනකොට අර නයින්සා ඉනිමන් ක්‍රීඩා වගේ තමයි. ධාතු කැටේ දැම්මට පස්සේ අපි ඉත්ත මාරු කරනවා ධාතු කැටේ හැටියට. නමුත් ඉඳපුව ගමන් ඉනිමකක් හම්බ වෙනවා. එතකොට ඒක පාරට උඩට යනවා. ආ හරි සන්තෝෂයි. නමුත් ගියාට පස්සේ ආයෙ සරක් ඕනයි කටකට අහුවෙච්චාම ආයෙ පල්ලෙහාට එන්න ඕන. හැබැයි ගමනේ යන්නේ ධාතු කැටේ හැටියට තමයි. අපි දිගටම ධාතු කැටේ දානවා දිගට කරගෙන යනකොට ඉන්න අහිංසන් ඉනිමන් ක්‍රීඩා වගේ ඉහළට පහළට ගමන් තියෙනවා. නමුත් ඒ දිගට යන වැඩපිළිවෙලේදී ඔය ඉනිමගක් හම්බුණා වගේ තමයි කල්යාණ මිත්‍ර හම්බෙච්ච දවස. ණයගේ කටක් හම්බුණා වගේ තමයි අසත්පුරුෂය හම්බෙච්ච දවස. ඔය දෙකම ওই ගමන පුරාවට පැටලිලා තියෙනවා. ඒ නයින්සා ඉනිමන් ක්‍රීඩාවේ පෙතේ හැම තැනම නයින්සා ඉනිමන් ඉන්නා වගේ සමහර වෙලාවට පුදුමාකාර විදිහේ ඉදිරි පිම්වල් අපිට ලැබෙනවා. ඉතින් ඒකට අපි උදම් වෙනවාට මොකද ආයශරයක් තිබුණටදී එන්නත් ඉඩ තියෙනවා. නමුත් ධාතු කැටේ දාන්න දාන්න අපි කොහොම කොමාරි තිබුණතන ඉදිරියට ශ්‍රාණ යනවා. ඉතින් මේක යෝග ජීවිතයේ නැත්නම් භික්ෂු ජීවිතයේ තේමාව ඒකට කිට්ටුවෙන් යන තේමාවක් බටහිර දීලා තියෙන ඔය බාලදක්ෂ ව්‍යාපාරය තමයි. බාලදක්ෂ ව්‍යාපාරයේ තියෙන්නේ සූදානම් ශරීරේ භික්ෂු ජීවිතයේ එහෙම නැත්නම් යෝගාවචර ජීවිතයේ තියෙන හැමදේම එළඹ සිටි මොහොත අප්‍රමාදේ සූදානම් ශරීරේ. ඉතින් සූදානම් ශරීරේ තියෙනවා අපි මහා තුල්ලන්න යන හැම වෙලාවෙම කරගෙන කරගෙන යන එකයි තියෙන්නේ. ඉතින් මේ ගුණයේ පහරාද සූත්‍රයේ තියෙන මේ පළවෙනි එක අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ පටිපදා කියන සාසනික ලක්ෂණයත් මහමුදියේ තියෙන අනුපුබ්බ පොණං අනුපුබ්බ නින්නං අනුපුබ්බ පොණං අනුපුබ්බ පබ්බහරං කියන ගතියට පස්සේ පහරාද අසුරේන්ද්‍රයා දෙවෙනි මහා සමුද්‍රයේ තියෙන අද්භූත ආශ්චර්ය ලක්ෂණ පෙන්නනවා. ඒ අසුරයා අසුරයේ මහා සමුද්‍රයේ අද්භූත ධර්ම විදිහට ආශ්චර්ය ධර්ම විදිහට දකින්නවා. ඒකේ මහා සමුද්‍රයේ ධිත ධම්මෝ කියලා මහා සමුද්‍රයේ තියෙන විශේෂ ලක්ෂණයක්. ඒක කවදාකවත් වෙරළ ඉක්මවන්නේ නැහැ. වෙරළ ගාව හරි පෙරළි. රැලි එනවා යනවා, බඩදී එනවා බාදී එනවා, සුනාමි එනවා සුනාමි යනවා. නමුත් අන්තිමට කියලා බලනකොට ඇයි තිබුණ ධර්ම තමයි. ඒක ධර්මතාවයක්, ධිත ධම්මයක් තියෙනවා. ඒක ඉක්මවන්නේ නැහැ. ඒක පහරාද අසුරේන්ද්‍රගේ ලයිස්ට් දෙවෙනි ලකුණ මහමුදියේ තියෙන අද්භූත ආශ්චර්ය දකුණ. එන්නේ ඒක අරගෙන සරුවචනාංශයේ සඳහන් කරනවා මේ ශාසනයේ බුදුහාමුදුර සඳහන් කළා යං මයා ශාවකාණං සික්ඛාපදං පඤ්ඤත්තං. මම මගේ ශ්‍රාවකයන්ට, ඒ කියන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිළිසෙට යම් ශික්ෂාපදයක් පෙනෙවණා. ඒ තං මම ශාවකාණං ජීවිත හේතුම්පි නාතිවත්තති. මගේ ශ්‍රාවකයෝ කවදාකවත් පණ ගියත් මේ ශික්ෂාපදේ ඉක්මවන්නේ නැහැ. හරියට මහමෝද වෙරළ ඉක්මවන්නේ නැතු වගේ කියලා. ඉතින් ඒ නිසා ඒ ශික්ෂා ගරුක භික්ෂුවට භික්ෂුණියට උපාසක උපාසක තුමාට කවදාකවත් නිවන් දැක්කේ නැහැ කියලා කනගාටුවක් නැහැ. ධ්‍යාන අභිඥා ලැබුවේ නැහැ කියලා කනගාටුවක් වෙන්න දෙයක් නැහැ. එහෙම නැත්නම් මේ අභිඥා කියන වචනේ කියුණා ඒ දිබ්බ චක්කු දිබ්බ සෝත පුබ්බේ නිවාස ආනෝසති එහෙම නැත්නම් පරචිත්ත දිවි ඥානන වගේ දෙයක් නැලුණා කියලා කනගාටු වෙන්න දෙයක් නැහැ. සීලය රැකිලා තියෙනවා. බුද්ධජනනාථික සියර 200ක් මේ රක්ෂණ සාතිකයක් දෙනවා. සීලය රැකලා තියෙනවා බය වෙන දෙයක් නැහැ කියලා. අපි මේ ඉත ඉස්සල්ලා ඔය රිට්‍රීට් එකේදී අරගත්ත ඒ අස්සජි සූත්‍රය කියන එක. ඒකෙදී මේකට හොඳ නැත්නම් සාතික සූත්‍රයක් වෙනවා ඒක. නැත්නම් මේ කාරණාව වුණා දක්න සූත්‍රයක් වෙනවා. මේ අස්සජි කියන ආමඳුරෝ මේ බොහොම ලස්සනට මහානකම් කරපු ඒ වගේම සමාධියක් ඇති කරගෙන ඒකෙන් සතුට වෙලා කනගාටුවක් ලෙඩක් චිත්ත පීඩාවක් වෙනකොට සමාධියට හිත දාලා හිත නැවතත් ආඩ්‍ය කරගෙන ජීවත් වුණා. නමුත් මේ ශ්වාසයට ආපු මරණාසන්න අවස්ථාවේදී අර සමාධියට ය아가න්න බැරි වෙනකොට ඒ ශ්වාසය තද්ද බල විපිලිසාරතාවයකටපත් වුණා. අනේ මම පිරි උනා නේද කියලා. මොකද එතකොට අර කායික වේදනා දරා ගන්නත් බෑ, චිත්ත පීඩා දරා ගන්නත් බෑ. දැන් මම මේ මදිවට පිරිහෙනවා, තව පොඩකින් මැරෙනවා. කොහේ යයිද දන්නේ නැහැ කියලා පුදුමාකාර විපිලිසර තත්ත්වයකට පත් වෙනවා. ඊට පස්සේ කිව්ව ළඟ ඉන්න උපස්ථායක හාමුදුරු කෙනෙකුට ගිහිල්ලා අනේ සර්වචන්නාංශ ළඟට යන්න මං වෙනුවෙන් ගිහිල්ලා තුන් සැරයක් වඳින්න උන්වහන්සේගේ සුවදුක් විචාරාන්න ඊට පස්සේ තව තුන් සැරයක් වඳින්න මං වෙනුවෙන් ගිහිල්ලා කියන්න ආස්සජී හාමුදුරන්ට අමාරුයි. සර්වචන්නාංශේ වඩිනවා නම් බලාපොරොත්තු වෙනවායි කියන. ඉතින් මේ වෙලාවේදී ආස්සජී හාමුදුරන් හොඳ වෙලාවට අපි හොඳ වෙලාවට සර්වඥාන්සේ හැන්දෑ භාවනාවෙන් පස්සේ අසජ්ජාමතු කාට යනකොට අසජ්ජාමතු බොහොම දුර්වලයි, ඇඳෙන්න නැගිට ගන්නත් බෑ. නැගිටින්න හදනකොට සර්වඥාන්සේ කියනවා ඇඳෙන්න නැගිටින්න එපා, මේ පණවල 16ක් තියෙනවා මම මෙතන ඉන්නම් කියලා. ඒකල අහනවා අසජ්ජිගෙන් කොහොමද අසජ්ජි දැන් මේ වේදනාව විවසා දරා ගන්න පුළුවන්ද කියලා. නිකන් හරියට නෑදෑයෙක් වෙදෙක් ලීඩා ගාවට ගිහිල්ලා අහන ඇයි අනේ ස්වාමීන් වහන්සේ බෑ කියලා. කමනියන් අසජි යాపනිය මේක ඉවසන්න පුළුවන්ද යැපෙන්න පුළුවන්ද නබන්තේ කමනියන් න යాపනිය මට මේක ඉවසන්නත් බෑ යැපෙන්නත් බෑ. ඊට පස්සේ අහනවා උඹේ හිත දැන් විපිලිසර නැද නෑ නේද, විපිලිසර බවක් නැද්ද කියලා. නෑ ස්වාමීන් වහන්සේ විපිලිසරයි කියනවා. ඇයි කියලා අහනවා. අනේ ස්වාමීන් වහන්සේ මට ඒ කාලේ ආනාපාන සති භාවනා කරනකොට මගේ හිත පස්සම්බයං කාය සංස්කාරං කියන කාය සංස්කාරයන් සංසිඳන ආනපනේ නොදැනෙන ඉතාම සියුම් තත්ත්වවලට මම ගියා. ගියාට පස්සේ බන්ත පුදුම විදියේ ආලෝක සංඥා සැහැල්ලු ගති ප්‍රීති ගොඩාක් දේවල් පහළ වෙලා ඒ අනුව මම ඒ තැනට එහෙම නැත්නම් ඒ කාය සංස්කාර සංසිඳනට අවශ්‍ය සමාධිය ලැබිච්චාම පිරිච්ච ජීවිතයක් මම ගත කරා. ඒ නිසා මට ආපු සෑම චිත්ත පීඩාවක්ම කායික පීඩාවක් මම මේ සමාධිය මතින් සමනය කරගෙන ජීවත් වුණානේ ස්වාමීන් වහන්සේ දැන් මට ඉතින්ට යන්න බෑ මට මේ ඉන්න වෙලාවේදී ආනපනෙ කරගන්න බෑ මට ආනපනෙ අර වගේ සංසිඳව ගන්න බෑ ඒ නිසා ස්වාමීන් වහන්සේ මට අර එන චිත්ත පීඩා කායික පීඩා මොනවාක්වත් දරා ගන්න බෑ මට සෑහෙන සහදාන සැකයක් තියෙනවා මං පිරුණායි කියලා එතකොට බුදුරජාණන්සේ බොහොම ලස්සනට කියනවා අසජි උඹත් හිතනවාද මේ අනිකුත් ශ්‍රමණ ප්‍රහකෝණේ වගේ මේ සාසනයේ සමාධියමයි සාරය කියලා. යම් මිනිහෙක් සමාධිය සාරය කියනවනම් ඒ මිනිහට ඔන්න වගේ පිළිමක් එnde ඉඳී තියෙන නමුත් මතක තියාගන්න මේ සමාධියේ මේ මතක තියාගන්න මේ සීලේ අඩුපාඩුවක් තියනවා කියලා. අසජි සාධිකන මේ කොච්චර කලකලංචි සිද්ධ වුණා සංසාර සීලේ කැඩුණා කියන මතක තියාගන්න කියන ඔච්චරයි පදනම තියෙන්නේ. සීලය බාධා වෙලා නැත්තම් පිරිනවා කියන සැකය පිරිනවා කියන දෙගිඩි හිත අභිරමණය කරන්න එපා මම සීලය මෙච්චර ලෙඩ තියදී මරණසන්න වෙලාවට ඇවිල්ලා තියෙන්නේ මගේ සීලය කඩාගත්තේ නෑ නේද කියලා සතුටුසිතක් ඇති කරගන්න කියලා අස්සජි ආම්දුරණ දෙනවා පුදුමාකාර දොර කවුලක් වෘත්ත කරලා ඒක දීලා ඒ ඇති කරපු ආත්ම විශ්වාසයේ තුලින් බුදුරජාණන්සේ ප්‍රශ්න නගනවා අතින් හොඳට හිත හතනවා තමයි කියනවා ඔය කොච්චර දේවල් වෙනකොටත් අමනෝඥා අසත්පුරුෂයා එහෙම නැත්නම් කාලකන්ණියා කරන්නේ මෙවුවන් නිසා සිල්පද කඩා ගන්න එක. උඹේ කරලා නැහැ. ජීවිත හේතුම්පි වේලං නාති වත්තති. ජීවිතේ හේතුයෙන්වත් සිල්පද කඩාගත්තේ නැත්නම් ඒකම අදිෂ්ඨාන කරන්නයි කියලා. ඊට පස්සේ අනව රූපය අනිත්‍යද නිට්ටියද වේදනා නිට්ටියද අනිත්‍යද ආදී වශයෙන් ලස්සන ත්‍රිපරිවර්ත දේශනාවක් ගෙනියලා උන්වහන්සේ සූදානම් කරනවා. ඒ මරණාසන්න වෙලාවෙත් නැවත සම්පූර්ණ ආත්ම ශක්තිය සහිත අභිරමණය කරන භික්ෂුන් වහන්සේලමක් බඩපත් කරනවා. එචින්ද පුත්‍රයාචේ ආඩේට ගන්න වාංගුවට ගන්න සීලය තමයි. ඒක නිසා එක පැත්තකින් බුදුහාමුදුරෝ දෙන මේ සහතිකය ධම්මම ශාවකාණන් ජීවිත හේතුම්පි සීලං නාතිවත්ති කියන එක බුදුහාමුදුරෝ පහරාදාසුරේන්ද්‍රට කිව්වට අපි බුදුහාමුදුරන්ගේ ගෝලීය වශයෙන් ඉඳගෙන සීලියත් එක්ක සෙල්ලම් කරනවා නම් මාත්‍රකා දෙකකින් අපිට ඒක සලකන්න. එකක් බුදුහාමුදුර අප කෙරෙහි තිබෙන විශ්වාසය අපි විශ්වාස බංගත්වයකට ඇති කරලා තියෙනවා. එහෙම නැත්නම් අපි ඇත්තම බුදුහාමුදුර ගෝලියෝ නෙවෙයි. එහෙම නැතුව බුදුරජාණන් වහන්සේ දෙකට කැඩෙන වචන කතා කරන වචන දෙයක් කතා කරන කෙනෙක් නෙවෙයි. එනිසා අපි යම් ආකාරයක භික්ෂුත්වයේ භික්ෂුණීත්වයේ උපාසක උපාසිකත්වයේ පිළින කරනවා නම් බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ආදි වශයෙන් එහෙනම් මතක තියාගන්න වෙන ඔය සරණ ගමනය බොහොම ප්‍රඥාවන්ත වැඩක්. ඒක මේ ශ්‍රද්ධාවට අයිති වෙන දෙයක් නෙවෙයි බොහොම ප්‍රඥාවන්ත වැඩක්. ඒ ප්‍රඥාව ඇති කිනාගේ ප්‍රඥාව මනින තැන තමයි එයා කොච්චරක් සීලයට සලකනවාද කියන්නේ. ඉතින් මේක හරි බරපතල ප්‍රශ්නයක්. මට ප්‍රශ්න වෙච්ච නිසා මම දන්නේ මම අවුරුදු 8ක් 8කටත් වැඩි කාලයක් ගිහිව භාවනා කරනකොට මට සෑහෙන සාධාරණ සැකයක් තිබුණා. මේ බුදුරජාණන් වහන්සේ කියන සූත්‍ර මට අදාළ නැහැ. මම ෆුට්බෝඩ් එකෙත් නැහැ. මම තාම බස් එකකනකන් ඉන්න පාරා ඉන්නේ මිනිහෙක්. මේ බණ මේ ධර්ම දේශන ඔක්කොම තියෙන භික්ෂු භික්ෂුණීන්ට විතරයි. අපි තාම අමු ගිහියෝ. ඒ නිසා මේව අදාළ නැහැ කියලා. එදි මම ඒ දවස්වල අර සුබතරමිට ගිහිල්ලා ඒ ස්වාමීන් වහන්සේගේ ත්‍රිපිටක පොත් කියනලා කියවනවා. කියවන හැම වෙලාවෙම බුදුරජාණන්සේ භික්කවේ කියලා ආමන්ත්‍රණය කරනකොට මට නිකන් අතපල්ලේ වැටෙනවා වගේ හිතෙනවා. මට නෙවෙයි කියලා තියෙන මම ගිහියෙක් නේ මට නෙවෙයි කියලා. ඉතින් හැමදාම මම ගිහිල්ලා ඒ ස්වාමීන් වහන්සේගෙන් අහනවා අනේ ස්වාමීන් වහන්සේ මේ සූත්‍ර ඔක්කොම භික්ෂූන්ට දේශනා කරලා තියෙන ඉතින් අපිට මේක කැප නැහැ නේද? ඉතින් ඒ ස්වාමීන් වහන්සේ හරියට උත්සාහ කරා නෑ නෑ එහෙම එකක් නෑ. භික්ෂු භික්ෂුණී පාචක පාචක හතරවණක් පිළිසෙට මේ කැමැති කැපයි මේ ප්‍රධානම කෙනාගේ නම තියලා තමයි කියන්නේ. ඒක නිසා කියවන්නේ ඒත් හැම වුණාට මට තිබුණා නිකන් හීනමානයක්. පස්සේ තමයි යෝගුරු මෙදී ඒ ස්වාමීන් වහන්සේ මතක් කරලා දුන්නේ සූත්‍රාන්ත පිටකයේ අර්ථකථනය අනුව සංසාර බය දක්නා වූ සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන්නා වූ සෑම කෙනෙක්ම භික්ෂුවක් කියලා. මම නැවතත් කියනවා සංසාර බය දන්නා වූත් ඒ කියන්නේ සංවේගය දැනටමත් පහළ වුණා වූත් සංසාර බයෙන් ගැලවෙන්න කටයුතු කරනව සිරු දෙනාම් භික්ෂුන් වහන්සේලා කියලා. ඉතින් මේ භික්ෂුවගේ භික්ෂුත්වයේ තියෙන්නේ අර සීල්පද පිළිබඳව තමන් දක්වන ගරු නම්බුකිරීම මත. ඉතින් ඒ නිසා බුදුරජාණන්සේ සඳහන් කළ තිනවා කවදාකවත් ප්‍රඥාවන්තයෙකුට හැර කාටවත් ශික්ෂාපද රකින්න බෑ. පඤ්ඤාවත්තසයන්සි පඤ්ඤාවන්තංස පඤ්ඤාවත පඤ්ඤාවතෝ සීලං සීලවතෝ පඤ්ඤා. සිල්වන්ත කෙනෙකුට විතරයි ප්‍රඥාව තියෙන්නේ, ප්‍රඥාවන්තයෙකුට පමණයි සීලී තියෙන්නේ. නත්ති පඤ්ඤා නත්ති සීලං කියලා කියනවා. නත්ති සීලං නත්ති පඤ්ඤා. සීලය නැත්තම් ප්‍රඥාවක් නැහැ. ප්‍රඥා නැත්තම් සීලවත් නැහැ. ඒක අද මේ සූත්‍රෙන් අවුස්සලාගෙන ලොකු සාංචින කාලේ කියනවා ධම්ම සන්දෝසෝ විනේ සන්දෝසෝ සන්දෝසා විනේ සන්දෝසෝ ධම්ම සන්දෝසා කියලා. අපි මේ ධර්ම විනේ කියලා කියන්නේ ධර්මයේ තියෙනවා ඒ විපස්සනාට අවශ්‍ය කරන උදාහරණ ඥාණය, විනේ තියෙනවා ශික්ෂාව සීලේ. එනිසා යම් තැනක විනය දෝෂ සහිත නම් සන්දෝසයි නම් එයාට ධර්මයක් දෝෂ රහිත ධර්මයක් අහුවෙන්නේ නැහැ. යම් කෙනෙකුගේ ධර්මයේ දෝෂ රහිත සහිත නම් එයාට දෝෂ සහිත දෝෂ රහිත සීලයක් රකින්න බෑ. එනිසා විනය දෝෂ සහිත වේ අඩුවේ යන යන්න ධර්මයේ අඩුපාඩුකම් කැපෙන්න පටන් ගන්නවා. ධර්මයේ අඩුපාඩුකම් මෙකිලා හොඳට ධර්ම සාකච්ඡා කරලා බණ භාවනා කරලා සුද්ධ වෙන්න 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 එන්න සීලේ නැගිලා. ඒ කියන්නේ කවදාකවත් ඒ තමන් සමාදන් වෙච්ච සීලය ඉක්මවන්න යන්නේ නැහැ. ඒක දන්නවා චපලකමක් කියලා. තමන්ට ආපිට කැපෙන එකක් කියලා. ඒ නිසා හැම වෙලාවෙදීම මගේ තිබුණු චරිතය හැටියට අවුත් විෂය විෂයත වෙනකම් මම සංවිධානාත්මකව එහෙම නැත්නම් සචේතනිකව සිල්පද කැඩුවා. සැලසුම් කර කර කැඩුවා. ඉතින් බොහෝම ජයට ඒ ජීවත් වෙනවා. එක එක සිල්පදේ අරගෙන බොහෝම අංග පහම සම්පූර්ණ විදිහට කඩනවා. ඒ කිය දස සිල්පදත් අරගෙන සූත්‍ර කර කර ඉන්න වෙලාවේ තමයි මට හිතුනේ වෙච්චි යම් යම් සිද්ධි නිසා සිල්පද රැකලා බලන්න ඕනේ කියලා. ඊට පස්සේ අනිත් පැත්ත හැරෙව්වා. අනිත් පැත්තන බොහොම සීමිත ಗುಣකරක පීඩසක් සාක්ෂිය තියාගෙන මම ශිල්පද රකින්න උත්සාහ කරා. එහෙලදී ඒやつ ಗುಣකරක පීඩස මට දීපු මම ඒකට කියන්නේ දේව සභාවක් කියලා, බ්‍රහ්ම සභාවක් කියලා. ඇත්තෝ කිව්වේ ශිල්පද රැක්කට කාටවත් ඇඟෙන්න කරන්න එපයි කිව්වා. කවදාකවත් උඹ වගේ කෙනෙක් ශිල්පද රකේ කියලා සමාජය බලාපොරොත්තු වෙන්නේ නැහැ. දීලා තියෙන ආදර්ශය හැටියටත් මම හිතන්නේ දඩබ්බරේ කියලා ශිල්පද කරන්න කෙනෙක් නිසා දැන් රකින්න එකට හරියන්නේ නැහැ. ඒ නිසා පුළුවන් තරම් හංගගෙන ශිල්පද රකින්නේ කියලා. ඒකෙත් මම හරි දක්ෂයි. නමුත් මෙහි ආවට පස්සේ ලොකු සංශය කිව්වා ශිල්පදයක තෙද තියෙන්නේ සමාදාය සික්ඛති සික්ඛාපදේසු. සමාදන් වෙලාවේ ශිල්පදේ රකින්නෝ නම් ඊටත් වැඩිය ලොකු තෙදක් වෙනවා. මොකද ඒකට සමාදන් වෙනවා තව කෙනෙකුත් දන්නවා. ඒකට එයාටත් ආදර්ශයක් වෙනවා. එයාටත් පූර්ව ආදර්ශයක් වෙනවා. එනිසා සිල්පදයක් රකින්නොත් සමාදන්ව රකින්නේ කියලා. ඒකට තමයි මම මේ සිවුර දැම්මේ. දැන් සිවුර දැම්මට පස්සේ ඉතින් ඕක එකම සංකේතෙ මෙච්චරයි. ආ මේ මිනිස්සයා ගාව සීලයක් තියනවා කියලා. දැන් උපාසක මාත්‍රණ කියනවා බාපණයක් දාන්නේ කියලා. බාපණයක් දානකොට දන් දෙන කට්ටිය දානවා මේගොල්ලෝ ගාව සීලයක් තියෙනවා. ඊට පස්සේ දැන් මේ කෙනෙක් දඩබඩ ගාලා කෑ ගහන්න ගත්තොත් බැන ගන්න ගත්තොත් අර මේ කරොත් අර දන් දෙන මිනිස්සු උඩ පිම්බල්නවා මේ මොකද මේ වෙලා තියෙන්නේ. එක්කෝ බාපණේ පැත්තක දාලා පිස්සු කෙලපන්. බාපණේ දාගත්තනම් සීල් රැකපන්. අන්නේ වගේ සමාදාය සික්කති සික්ඛාපදේ කියනකොට ඇති වෙන මේ වගකීමල තමයි සදාචාරාත්මක වගකීම කියලා කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා මගේ ශ්‍රාවකයෝ සංසාර බය දකින්නෝ නම් සංසාර බයෙන් ගැලවෙන්න කටයුතු කරනෝ නම් හැම සමාජ නීති උල්ලංඝනය කරන වීතික්‍රමණය කරන මට්ටමක ඉඳලා කවරනම් සමාධියක් බලාපොරොත්තු වෙනවද? කවරනම් ප්‍රඥාවක් බලාපොරොත්තු වෙනවද? ඒක නිකන් උදල්ලෙන් ඇදලා දාන තරම් කුණු කන්දල් තියෙදි මඩ තියෙදි කං හැන්දක් කරගෙන මොනව කරන්නේ? උදැල්ලෙන් අදිනවා උදැල්ලෙන් ඇද්දට පස්සේ නම් කං හැන්දෙන් කරන්න පුළුවන්. ආහනේ මේ විදිහට මේ ශික්ෂාපදයක තියෙන වටිනාකම දන්නේ නැතුව කටවචන ශික්ෂාපද සමාදන් වෙලා රකින්න බැන්නම් බුදුහාමර ගෝපාලක සූත්‍රයේදී සඳහන් කරනවා. ඒකත් අපි පහුගිය දවස්වල මේ භාවනා වැඩමුළුවක දිගින් දිගට සාකච්ඡා කරා. හරක් ගාන දන්නේ නැති කට කවදාක හරක් රකින්න බෑ කියලා. තමන් ගවපට්ටිය බලන අඩු ගන්න මේක මෙච්චරක් වැස්සියෝ ඉන්නවා මෙච්චරක් නෑඹයෝ ඉන්නවා මෙච්චරක් වස්සෝ ඉන්නවා මෙච්චරක් මහගොණික් කොණ්ඩු ඉන්නවා පැටව ඉන්නවා කියලා. ඊ ගාණ දන්නේ නැතුව නේද කවදාකවත් හරක් රකින්න බෑ. පට්ටියගෙන් අරස වෙන්නේ නැහැ. ඒ වගේ තමන් සමාදන් වෙච්ච සීල්පද පාසන් සීල්ද උපෝසතට්ටාංග සීලයේද ආජීවට්ටමක සීලයේද එහෙම නැත්නම් සාමනීර දස සීලයේද ඒ කීලක දන්නේ නැති කෙනාගෙන් සිල්පද රැකෙන්නේ. ඊට පස්සේ යම් කෙනෙක් ඒ විදිහට ඒ සිල්පදේ ව්‍යාකරණ අනුකූල හරියට දැනගත්තට පස්සේ ඒ මිනිස්සයා හරියට ඒ සිල්පදේ අද්දරට එනකොට ඉමට එනකොට ඒ ඇතින සංවේදීතාවය තමයි පෘථග්ජනයාගේ එක හරීම අසංවේදී. පළවෙනි සැරේට ඒ සංවේදී භාවය නැවත නැති නොවන තාලෙට තහවුරු වෙන එක තමයි සෝවන් වෙනවයි කියන්නේ. සෝමත් වෙනකොට ඇති වෙන ශික්ෂාපද පිළිබඳව தත්වෙදි කියන්නේ අවික්කප්පසාදේ පහළනවා කියලා. අවික්කප්පසාද නෙමෙයි මේ අරියකන්ත සීලිය කියලා. දැන් අපි සාමාන්‍ය පුත්ජන වශයෙන් රකින්න සීලයක් තියෙනවා. ඒක මේ ගහට්ට දස සීලය, සාමනීර දස සීලය, භික්ෂු සීලය, භික්ෂුණී සීලය කියලා. ඒවා මේ අතරම ශික්ෂා හතරක් බුදුහාමුදුර සඳහන් කළා තියෙනවා. භාවනා කරන කෙනෙක් නැත්නම් භික්ෂු භික්ෂුණීට රකින්න ඔය ප්‍රාතිමුක්ඛ සංවර සීලය නැත්නම් ගියංගේ දස සීල් අට සීල් වගේ දේවල්. ඒ වගේම ආජීව පාරිශුද්ධ සීලය, ප්‍රත්‍යසන්නිච්ඡ සීලය, එවාගෙම ඉන්දිය සංවර සීලය කියලා. දැන් මෙතන මේ සඳහන් කරන්නේ ප්‍රධාන වශයෙන්ම ප්‍රාතිමුක්ඛ සංවර සීලය නැත්නම් ශික්ෂාපද සීලය. අන්නේ ශික්ෂාපද සීලය පිළිබඳව තමන් දැනගන්න ඒක තමන් සීමාවක් කරගන්නවා. අන්නේ සීමාව පනින වෙලාව. මේක තමයි වීතික්‍රමණය කියන පදේ පාවිච්චි කරන්න මෙතනයි. එහෙම නැත්නම් උල්ලංඝනය වෙන තැනට එනකොට අර ඉබේම දැනුවත් වීමක් වෙනවා. වෙනවා නම් ඒ තරම් සංවේදී නම් ඒ පුදුලයි ඉන්නේහට පණින්නේ නැහැ. සංවේදී නැතිකමට තමයි ඔලොමලකම කියන්නේ. ඒක තමයි ඔලොමොට්ටලකම. නැත්නම් අවිද්‍යාව කියනවා, මෝහය කියනවා. ඊට පස්සේ ඒක දන්නේ නැති නිසා පෘථග්ජනයාගේ තියෙන ප්‍රධානම ලක්ෂණයක් තමයි මේක වීතික්‍රමණය වෙන තැනේදී ප්‍රමාදයි, අසත්‍යමත්, අන්ධබන්දයි, නවීන වචන කියන අංජබජයි. මෙතෙන් දැනන කොතනද සීමාව දන්නේ. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපේ ඇහැ පවත්තන්න අමාරුයි රූප දකින්න නැතුව. ඒ නිසා යම් ප්‍රමාණයක රූප ඇහැට ඕනේ. නැති වුනොත් එහේ ඉන්ද්‍රිය එන්නේ පිළිහෙන පටන් ගන්නවා. නමුත් මේ රූප බලාගෙන යනකොට සම්ප්‍රමාණයක් තියෙනවා සෞඛ්‍ය සඳහා මූලික අවශ්‍යතාවයක් වශයෙන් අපිට ඒ ආරක්ෂාව සඳහා ආහාර හිවීම සඳහා ඒ රූප ප්‍රමාණය බලනවා. නමුත් අපි මේක කාගෙන යනකොට අසභ්‍ය රූප බලනවා, අනුන්ට කරදර වෙන රූප බලනවා, නැත්නම් සල්ලි තියෙන ප්‍රමාණයට වැඩිය දඟලලා රූප බලනවා. එතකොට ඔය මල පණින තැනක් තියෙනවනේ, විචක්‍රමණය වෙන තැනක් තියෙනවනේ, උල්ලංඝනය වෙන තැනක් තියෙනවනේ. අනේ එතෙන් යනකොට තමා වශයෙන්ම පරෝපදේශ රහිතව මේක තමයි මගේ සීමාව කියලා වැටහෙනවා නම් ඒ පුද්ගලයාට තියෙනවා එතෙන්දි පාලනය කරගන්න පුළුවන් ගතිය. මේ පෘථග්ජනයා කියන සතා කාගෙන යනකොට ඉමට යනවා. ඉමට ගියාට පස්සේ සත්පුරුෂය කියනවා ඔයින් එහාට යන්න බෑ, ඔයාට තියෙන්නේ ඔච්චර ඇඟිල්ල ධර්මයට ඉදිමියන්, ඔයිට වැඩිය කරන්න එපයි කියලා කොට කියනවා නෑ මට මානව අයිතිවාසිකමක් තියෙනවා, මට අයිතිවාසිකමක් තියෙනවා, මේක තමයි මම අටන් කරන්නේ, මට දැනගන්න ඕනේ කියලා එයාට නීතිය කඩන්ඩ උල්ලංඝනය කරන්ඩ පුදුමාකාර ඕලොමලකමක් දක්වනවා. ඉතින් ඊට පස්සේ ඒ පැනපු ප්‍රමාණයට ආධිනව විදිනවා. ඒ නිසා මේ කාම වස්තු පිළිබඳ රූප වේදනා සංඥා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ දේවල් යම් ප්‍රමාණයක් අත්‍යවශ්‍යයි මනුෂයාට. අන්නේ අත්‍යවශ්‍ය සීමාව නොලැබුණොත් අපි කියනවා ඒක නොලැබෙන මට්ටමට වැඩ කරනවා කියනවා අත්කිලමතාණියෝගී කියලා. ශාරීරික ආත්මික ක්ලාන්ත කරවන ක්ලමතේටපත් කරන අත්කිලමතාණියෝගී. යම් කිසි ප්‍රමාණයට සුඛභෝගීට වෙලා එහෙම නැත්නම් අධික පරිභෝගිකත්වයට ගිහිල්ලා අතිශෝක්තියට යන්න පටන් අරගත්තට පස්සේ එතන සීමාව දැන නැත්නම් කියනවා කාමසුඛල්ලිකාණියෝගී. ඔන්න ඔය දෙක අතරමැද පරාසයට තමයි කම්ෆර්ට් සෝන් කියලා කියන්නේ, නැත්නම් ආරක්ෂක මධ්‍යම ප්‍රතිපදා. ඔන්න ආරක්ෂක මධ්‍යම ප්‍රතිපදාව සෑහෙන සෙල්ලම් කරන්න පුළුවන්. සෑහෙන ඊට පරාසයක් තියෙනවා. අන්න ඊට පරාසය තුළ ඉන්න තාක්කල් ශික්ෂාපද එච්චර ප්‍රශ්නයක් වෙන්නේ ඒ හරිය ඉන්න තාක්කල් සමාජීය කරදරයක් වෙන්නේ නැහැ, තවන්න කරදරයක් වෙන්නේ නැහැ, මත්තර කරදරේ නැස්ති වෙන්නේ නැහැ, දඬ සාස්ති වෙන්නේ නැහැ, කරගෙන යන්න පුළුවන්. අන්නේ එවැනි ඒ කියන්නේ ගොරෝසු ජන විඥානය පිළිබඳ හැඟීමක්, පරිසරය පිළිබඳ හැඟීමක්, තමන්ගේ අනාගතය පිළිබඳ හැඟීමක්, එහෙම නැත්නම් සදාචාරත වගකීමක් නැති ඔලොමලයකට මොන සමාධියක්ද? කය වචන දෙකකවත් හැසිරෙන්න බැරි කරන්නේ ඒ සමාධියට යන්න බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කළ තුන සමාධියක් පිළිබඳ හෝ එහෙම නැත්නම් මේ ක්‍රමයෙන් ගැඹුරු වේගෙන යන සමාධි මේ ශාසනයක ශික්ෂා මේ ඉදිරි ප්‍රතිපදාව යනකොට ඒ මූලික සදාචාරාත්මක වගකීම එහෙම නැත්නම් චාරිත්‍ර වාරිත්‍ර දෙකේදී එයාගේ සංවේදී භාවයෙන් දැනගන්න පුළුවන් එයා කොච්චර දුරට ඉස්සරහට තියෙන මේ ගැඹුරු සමාධියට සුදුසුකම් ඇති කර ගන්නවා කියලා. නමුත් මේක උප්පත්ති රෝග එන දෙයක්ද ඇසුරින් එන එකක්ද තමන්ගේ ප්‍රයෝග ඥාන වලින් දිනු කරන්න පුළුවන්ද කියන එක තාම අමාරුයි. අද තියෙන උපමාන වලින් බේරන්න මේක උප්පත්තියෙම එන එකක් කියලා අපේ සම්ප්‍රදාන කුල අටුවා මත කියන්න හදනවා. අපි ත්‍රි හේතුක ප්‍රතිසන්දි වෙන්න ඕනේ, පාරමිතා සම්පූර්ණ වෙලා තියෙන්න ඕනේ, නැත්නම් නිවන් දකින්න බෑ කියලා කට්ටියක් කොනින්ම අයින් කරන්න හදනවා. ඉතින් මේකත් ටිකක් විවේචනාත්මකව සලකා බලන්න ඕනේ. දෙක ප්‍රයෝගයෙන් පමණක් කළ හැකි. එහෙම නැත්නම් අපිට ඩිග්‍රියක් අරගෙන ඩිප්ලෝමා එකක් දීලා ඕන කෙනෙකුට යන්න පුළුවන්. එහෙම එකකුත් නැහැ. එහෙමනම් අපේ ප්‍රයත්නයේ කොතනද තියෙන්නේ? අපේ මෙහෙයුම කොතනද තියෙන්නේ? අපේ ශික්ෂණය කොතනද තියෙන්නේ කියලා තැහෙන ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒක නිසා ඔය විසුද්ධි මාර්ග වගේ පොත්වල ඒකෙදී ඔය ඒ පිළිබඳ හැකියාවට වචන කීපයක් සඳහන් කරනවා. සීලේ පතිඨය නරෝසපඤ්ඤෝ. සීලේක පදනම ලැබුවා වූ ප්‍රඥාවන්ත නරයා. සීලේ පතිඨය නරෝසපඤ්ඤෝ. එතන සපඤ්ඤ කියන පදයක් පාවිච්චි කරනවා. චිත්තං පඤ්ඤංච භාවය. ඊට පස්සේ ඒ හිත සමාධිය කියලා මෙතන චිත්ත භාවනා කරන සමාධියට සමාධිය භාවනා කරන ප්‍රඥාව වඩනවා. දැන් ප්‍රඥාවන්ත පුද්ගල ප්‍රඥා වඩනවා. ඒකට මේ මුලින් තියෙන ප්‍රඥාවට අපිට කියන්නේ නෝ සාහජ ප්‍රඥාව කියලා. ඒ කියන්නේ අම්මගේ බඩෙන් ගෙන අපි. නැත්තම් ඥානගත ප්‍රඥාව. ඊට පස්සේ ප්‍රඥා භාවනා කරලා ගන්න ඒකට කියනවා පාටිහාරීය ප්‍රඥාව කියලා. අපි කියන්නේ කලපුරුද්ද දැකපුරුද්ද අහපුරුද්ද වශයෙන් ඇති වෙනවා. ආතාපි නිපකෝබිකු. ඊට පස්සේ ඒ වැඩේ කිරීම සඳහා බහැර නොතබන ලද වීරිය ඇති දල්වාගත් වීරියට කියනවා ආතාප වීරිය කියලා. නිපක කියන පදයකට පාවිච්චි කරනවා. නිපක කියන කොටත් අර උප්පත්ති ප්‍රඥාව ආය නැවත මතක් කරනවා. සෝයිමං විජතේ ජට. ඒ නිසා උප්පත්ති ප්‍රඥාවත් අවශ්‍යයි. ඒමත්ෙන් ප්‍රයෝග ඥානත් අවශ්‍යයි. ඉන්නේ දෙක පිටන තියෙන්නේ සීලයේ. එතකොට තමයි අපි යෝගාවචරයක් වෙන්නේ. එනිසා උප්පත්ති ප්‍රඥාව නැති කෙනෙකුට සීලයක් ගන්න බෑ. ඒ හිටින්නේ නැහැ. ඒ වගේමයි උප්පත්ති ප්‍රඥාව ඇති අබෞද්ධයෙකුට උනත් පෙන්නලා දුන්නොත් මේ බුදුහාමුදුරුවෝ පෙන්නලා දීලා තියෙන සීලේ නිකන් චාරිත්‍රයකට ඇදහිය යුත්තක් වශයෙන් නෙවෙයි, ඒක මූලික පදනම කියලා මිනිස්සු බොහොම ඉක්මනට පිළිගන්න. නමුත් ඒකම ඊට පස්සේ නිපක ප්‍රඥාව වඩන්න ඕනේ, පාටිහාරීය ප්‍රඥාව වඩන්න ඕනේ, එහෙම නැත්නම් ප්‍රයෝග ඥාන වඩන්න ඕනේ. වඩාන යනකොට ආනුකුබ්බී වැඩ පිටවට ටිකට කරගෙන යනවා. ඉතින් මේක පිළිබඳ උඟාවක් විස්තර වශයෙන් විසලකලාපුවාම ගිහියෝ මෑතකට වැඩි දැන් අවුරුදු 30කට අතර ඉසල බලපුවාම උඟ දෙනෙක් තමා විසීම තමන් අතපල්ලේ වැටලා තමා විසීම තමන් හීනමානේ වට්ටගෙන හිතානේ හිටියා අපිට මේ ශාසනේ පළප්‍රොජෙනයක් ලබන්න බෑ. ඒක භික්ෂූන් භික්ෂුණීන්ට විතරයි. එකට ආරණ්‍යගත වෙන්න ඕනි, ත්‍රිපිටක ධාරි වෙන්න ඕනි, පාරමිතා පිළිලා තියෙන්න ඕනි, ත්‍රි හේතුක ප්‍රතිසන්දි වෙන්න ඕනි. ගිහි වශයෙන් අපිට කරනවා කරන්න පුළුවන් වෙන්නේ මෛත්‍රී බුද්ධ ශාසනය සඳහා පින් කරන එක විතරයි කියලා. මේ කරුණ සම්බන්ධව මේ අවුරුදු 30 40 ඇතුළත උන්කොක්ම සමීපව සම්බන්ධ වෙච්ච මිනිස්සු තමයි මම. පටන් ගන්නකොට මට සෑහෙන හීනමාන ගති තිබුණා. මම හිතුණා කවදා පැවිදි වෙන්න පුළුවන් වෙයි කියලා කවදා අදහසක්වත් තිබුණේ නැහැ. බුද්ධ ධර්ම ගැන කිසිම ආඩම්බරයක් තිබුණේ නැහැ. එහෙම ඉන්න කාලේ තිබුණේ නිකම්ම නිකං අමු ගියා තමයි. ඊට පස්සේ මට මේ ළඟදී හම්බුණා ඒ පොතක්. මට මතකයි මේ මහත්තයා රිසර්ච් කරන කාලෙත් මාවත් හම්බෙලා කතා කරලා තිනවා. එයා ලියලා තිනවා මට මතක නැහැ කතුගේ නම. මේ 2500 ට පස්සේ බුද්ධාගමේ සිංහල බුද්ධාගමේ ලංකාවේ බුද්ධාගමේ ඇතිවෙච්ච විපිරියාසෙ මොකද පැත්තෙන් කියන්නේ? එයා කියන කාරණා පහකින් අපි දිනුනු නැයි කියලා. ලංකාවේ බුද්ධාගම දිනන මේ සුද්දෙක් කියන්නේ. එයා කියලා තිනවා ඒ අවුරුදු 2500 වෙනකොට ගිහියෝ කවදාවත් භාවනා කරන්න පෙළඹිලා තිබුණේ නැහැ. මොකද හේතුව භාවනාව අතීතියා හිටපු භාරධාරීන් කියන හිටියා මේක ත්‍රිපිටක ධාරින්න පමණයි කරන්න පුළුවන් ඉන්නේ. මේ සඳහා පැවිදි වෙන්න ඕනේ. මේ සඳහා පාරමිතා පිළිලා තියෙන්න ඕනේ. කරන නම් ඕගොල්ලන් කරන්න පුළුවන් ඉන්නේ ලබනාත්මේ පාරමිතා පුරණ එක විතරයි. ඒ වගේම විපස්සනාව නම් එහෙනම් කොහොමද කරන්නේ? ඔන්න ඔය කාරණා පහ ඒ පරිශ්‍රණය සඳහා එයා කටිම ලියලා තදාගෙන මේ කාරණා පහෙන් බුද්ධාගම හිර වෙලා තියෙන ලංකාවේ ජනතාව කොටු වෙලා තියෙන කියලා අවුරුදු 50කට පස්සේ හොලා බලනකොට මේ කාරණා පහ දිගේ දිනුව ප්‍රශංසනීයයි කියලා තියෙනවා. කොච්චර ප්‍රශංසනීයද කියලා කියනවනම් අද දැන් මේ වගේ භාවනා වැඩමුළුවට එන කිසිම කෙනෙක්ගෙන් අපි අහන්නේ ත්‍රිපිටකේ දන්නවද කියලා. ඇත්තටම ත්‍රිපිටකේ දන්නවනම් කපල අයින් කරනවා. මොකද ඒක වාතයක් කරගන්න. දන්නකම තියාගෙන භාවනා නොකරන නම් ඒක ඇත්තටම බූරු වගේ පිටි හකුරු බැඳා වගේ. ඒ වගේම කාගෙන්වත් අහන්නේ නැහැ ඔයගොල්ලෝ මේ සිට්ටි ටිකන් පස්සේ පැවිදි වෙන්න ඕනේ, අරණියකට වෙන්න ඕනේ නැහැ. ඇත්තටම නිසරනේ අවුරුදු 45ෙම තිබුණා මීටරයක් චෙක් කරගන්න ඕගොල්ලන්ට පාරමිතා පිටලාද කියලා. තාමත් නැහැ. ත්‍රි හේතුකද කියලා බලන්න මීටරයක් ඇත්තෙත් නැහැ. ඒ වගේ මේ කරන්නේ මෛත්‍රී බුද්ධ සාසනයට ආවඩන එක කියලා කියන්නේත් නැහැ. මට හොඳ කතාවක් මතක් වෙනවා මේ කියනකොට මම ටිකක් මාතෘකාවෙන් ටිකක් පිටපැලලා තියෙනවා. ඔය ධම්මනිදන්තේ ආමතුරෝ 60 ගණන් වල මේ වැඩේ කරනකොට මුළු බුදලේ වෙන් කරලා මේ මූකලණක් වෙන් කරගෙන ලොකු ප්‍රයත්නයක් කරලා මේ ඉඩම් අරගෙන වැඩ කරන වෙලාවේදී බොහොම කරුණාවන්ත තලතුණ ආමතුරු කෙනෙක් වළු මහත්ය හම්බෙන්න ඕනේ. ඊට පස්සේ කිව්වලු මම හරීම මේ කාර්ය බහුලව ගත කරන මෙයා ගිහියා හාමුදුරුව වැඩි මහල්ලෙක් නිසා වෙලාව දීලා තියෙන ජර්මන් ධර්මදූතර කියලා හාමුදුරන් සුදුරෙක් දැක්කේලා වාසනේ වාඩි කරාට පස්සේ කිව්වලු මහත්තයා බොහෝම වටිනා ඇත්තෝ මෙච්චර මේ බූතල් විරං කරලා මේ වගේ ආණ්ඩු විමුකලණක් කරන්න මේ කරන්න හදන වැඩි දැන් ලංකාවම දන්නවා ඉතින් මම මේ කියන්න ආවේ මත දන්නවද දන්නේ මහත් මේ භාවනා කරාට ත්‍රි හේතුක ප්‍රතිසන්දි නැති ආයට බෑනම භාවනා කළා මේ ධ්‍යාන මාර්ග බල ලබන්නේ කියලා. ඊටකොටම ධම්මචාර හාමුදුරුවෝ හාමුදුරුවන්ට වැඳලු. අනේ හාමුදුරනේ ඔබ වහන්සේලා පයි මේ අපිට කියලා දෙන්න. ඉතින් ඒක නිසා මොකද කියන්නේ? ඉතින් මහත්යෝ මේ වගේ දෙයක් කරනකොට ඒ නිසා සලකා බලන්න ඕන දෙයක් හිතන්න ඕනයි කියලා. ඊට පස්සේ කිව්වලු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට හැකියාවක් තියෙනවද මේ ධම්මචාර කියන මේ මාත නැත්නම් ඒකට විරත මම ත්‍රි හේතුකත දැන්ද කියලා කියන්න පුළුවන්ද කියලා. ඒක කිව්වලු ඒක නම් මම දන්නේ නැහැ. ඊට පස්සේ මම පිටිසක් දෙන්නම් මේකට භාවනා කරන්න ආයේ මේගොල්ල පරීක්ෂා කරලා බලලා ඔබ වහන්සේට පුළුවන් ද චෙක් කරලා කියන්න මේ කී දෙනෙක් ත්‍රි හේතුක ප්‍රතිසන්දිත කී දෙනෙක් පාරමිතා පිරලා තියනද නෑ ඒකනම් කරන්න බෑ කිව්වා. ඊට පස්සේ ඔබ වහන්සේ ත්‍රි හේතුක ප්‍රතිසන්දිත කිව්වා නෑ කිව්වා. එහෙමනම් ස්වාමීන් වහන්සේ මම වැඩක් කියන්න ඔබ වහන්සේ බහින්ද පුටුවේ මම ඔතන වාඩි වෙන්න මට වන්දනා කරන්න කිව්වා. මොකද්ද ඔබ වහන්සේ සිවුරත් දාගෙන මේ කරන වැඩේ කරන්න හදන එකක් කාලකන්ණි කරනවා මනින්න බැරි උපමානයක් ගැන ලියවලා මනින්න බැරි දෙයක් ගැන කතා කරනවා මේක නාස්තික නැද්ද ඔබ වහන්සේලාද මේ සාතන පහරදාරි කරන්නේ කරුණා කළ මගේ ඇහැටම පෙනෙන්න යන්නේ කිව්වා මරණකම කීක ඇහිද ඒ තරමටම මේ අතපල්ලේ වැටෙන හිනමාන ඇති කරන දේවල් ගියන කරුණු තියෙනවා නමුත් උත්සාහ කරොත් ධර්මික ජීවිතයක් ගත කරලා සීලක පිළිထඬ මේකම ඇති. නමුත් මේක පිළිබඳව මහසිසාරට ඔය තාමත්ම ගැඹුරෙන් ඒ කියන්නේ මම නම් සලකන්නේ මෑත කාලයේ ඔය ඇතිවෙච්ච ලෝකයේ භවනා ජීවුණට නේතෘත්වය දුන්නේ මහසිසාරට කියලායි මේ මගේ පුද්ගලික මතේ. ඒ ස්වාමීන් වහන්සේ පිටුදාහක ඉංග්‍රීසි බුරුම් භාෂාවෙන් පොතක් ලියලා තිනේ ඒකේ මුල් පරිච්ඡේද දෙකේම ලියලා තියෙන මේ සීල ශික්ෂාව නේ සීල විසුද්ධිය ගැන ඒක ඉතින් භික්ෂු සීලය ගැන ලියලා ගිහි සීලය ගැන ලියනවා. හරීම ප්‍රායෝගිකයි. අඩියටම බහැලා. එහෙම නැත්නම් කියනවා අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ පටිපදානුව ගිහිල්ලා ගිහියන්ට විශ්වාසයක් කරන් දෙනවා ඒ ස්වාමින් වහන්සේ. ඒ ස්වාමීන්ගේ තියෙන මේ ත්‍රිපිටක ධර්ම පාවිච්චි කරලා බුදුරජාණන් වහන්සේ කිසිම තැනක මින්න මෙච්චර සීලයක් මෙච්චර කාල රැක්කට පස්සේ තමයි භාවනා කරන්න ඕනේ කියලා සීමා සීලේ ලන්සුවක් තියලා නැහැයි කියලා. එනිහරිම මේ විප්ලවීය ප්‍රකාශනය. ඒක ලිවලා බුදුජානනාති ඉන්න කාලේ ඒ බුදුන් දැකලා ඒ වෙලාව අධිෂ්ඨාන ශීලයේ සයිතෝ සෝපාකද පටාචාරාවද සරකාණි උපාසකද එහෙම නැත්නම් සම්තතියමිතුමාද සියරකම ඉතිහාසෙ පෙන්ලා කියනවා මේ සියලු දෙනාම බුදුජානනාංශ ළඟට යනකොට රට පිළිගත්ත සිල්ලත්ත ගත්තොත් නෙමෙයි. නමුත් බණ අහලිනකොට මේ කාරණාව සිද්ධ වුණා. ඒක ඒ වෙලාවේදී බුදුන් දැකලා බණ අහනකොට ඇති වෙන ඒ කියනවා අදිෂ්ඨාන වෙන සීලයම සමාධියට පාදක වෙනවා කියන. ඒකල්ලා ඒ ස්වාමීන් වහන්සේ අභියෝග කරනවා කාට හරි කියන්න පුළුවන් නම් මේ භාවනා පටන් ගන්න මෙච්චරක් සීලෙ තියෙන නැත්නම් පන්සිල් තියෙන්න ඕනේ අට සීල් තියෙන්න ඕනේ දස සීල් තියෙන්න ඕනේ කියලා ඒ ශාන්ති කියනවා ලොකු මේකට යන්නේ කොහොඳයි. නමුත් කාටවත් කවුරුත් පිළිබඳ අධිකාරී ශක්තිය බුදුහාම දීලා නැහැ. දෙක ඒවනේ සීලයක් මෙච්චර කාලයක් සමාදන් වෙන්න ඕනේ සමාධිය ඇති කරන්න කියලා කාලයෙමුත් බුදුරජාණන්සේ සීමාවක් දීලා නැහැ. ඒක නිසා සීලය පිළිබඳව යථාවාදී තථාකාරී හැඟීමක් ඇති කරගන්න ඕනේ. ඒකල ඉවරලා මේකෙන් උනාසි ඉවර කරනවා පරිච්ඡේදය. මම මේකෙන් කිසිසේත්ම මොනම හේතුවක් නිසාවත් සීලය අවතක්සේරු කරන්නේ අද වුණත් අපායට ගියෝ 99%ක්ම අපායේ සීල් නැතිවතෝ තමයි. මම මේ කතාව කියන්නේ මොකටද? මේ සීලය වගේ දේවල් නැති නිසා අපිට භාවනා කරන්න බෑ. මමත් මෙන්න මෙච්චර කාලයක් මම සීල් ලකලා නැහැ. නැත්තම් සීලෙ මගේ මේ වගේ තියනවා කියලා මන් දෝත්සහයි වෙන්න එපයි කියලා. මේ විදියට අපි අවතරණය ලැබුවට පස්සේ මංගල අවතරණේ ඇතුල් වීම ගෙවැදීම වුණාට පස්සේ මට පුද්ගලික වශයෙන් මට කියන්න තියෙන්නේ කවම කවදාකවත් ඒ තමන් ආරම්භ කරගන්න පදනම් කරගත්ත සීලය අවතක්සේරුව කරන්නපත් කරන්න එපා. භයානක ප්‍රතිඵල ලැබෙනවා. පුළුවන් තරම් කරන්න තියෙන ඊට පස්සේ පටිතද කරන එක තමයි. එnde සීලය අදි සීලයක් වඩපත් කරන්න. එතකොට තමයි චිත්ත භාවනා අදි චිත්ත භාවනා වඩපත් වෙන්නේ. එහෙම නැත්නම් ප්‍රඥා භාවනා අදි ප්‍රඥා භාවනාවත් වෙන්නේ. එනිසා සීලය එnde වැඩි කරගෙන යන ගතිය තන්නේ කර්ම ස්ථානෝචිත ප්‍රඥාවක් තියෙන. ඒක නැති මනුස්සයාට මේ සීලය කියලා කියන්නේ නිකම්ම චාරිත්‍රාක් විතරයි. බුරේක පිටේ පටවපු හකුරු ටිකක් වගේ සීලය පාවිච්චි වෙන්න ඉඩ තියෙනවා. හරියට සීලයේ තියෙන ප්‍රායෝගික වටිනාකම දන්නේ නැති එකකරන්න අනුන් මං වගේ සිල් නැහැ එයා දුස් සීලයි කියලා අත්ුක්කංශට පරවම්බ නැති වෙන්නත් හේතු වෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් අනිත් පැත්තට යන්න ඉඩ තියෙනවා. අනේ මේ භාවනා කරන්න නැත්නම් මෙච්චර සිල්වන්තයි මම බොහොම තුච්චයි. මම බොහොම පහත්. මම බොහොම අතපල්ලේ වැටෙනයි කියලා තමන් හීන මානට වට ගන්නත් ඉඩ තියෙනවා. මේ දෙකම කැලෙස්. සෝපාක බුදුරජාණන් වහන්සේ ළඟට එනකොට අසුචි කද කරේ තියන හිටියේ කසුචි කද තියලා හැංගිලා තියන කැලේ ගිහිල්ලා. ඇත්තනේ සක්කිලියක් එහෙම නැත්නම් මේ වසලේ මේ ඇවිල්ලා ඉස්සරහට එනකොට බුදුහාන් කරන ශාක්‍ය වංශයේ තියෙන රට පිළිගත්ත කෙනෙක්. ඉතින් බුදුරජාණන් වහන්සේ කතා කරුවාට පස්සේ ඉතාමත්ම පැකිලිලා අර හොරිය දිච්ච බල්ලෙක් වාගේ ඇම්බරි තමයි ළඟට ඇවිල්ලා තියෙන්නේ. නම අහලා කතා කරනකොට පුදුම සතුටක් ඇති වෙලා තියෙනවා. එවැනි කෙනාට ඒ ආත්ම ශක්තිය ඇති කළ ගිනියන්න මිස මේ සිල්වන්ත නෑ කියලා කවුරුත් පහත් කරන්න නැත්නම් මම සිල්වන්තයි කියලා උසස් කරගන්න එතන මයිලඟ සිල්වන්ත නැති නිසා ඒක මගේ අත්‍යන්ත ලක්ෂණ කියන සමට කවදා සාසනට යන්න බෑ කියලා මෙන්න මේ වාගේ අධිකාරී ලක්ෂණ බුදුරජාණන් ශ්‍රී දේ තියලා නැහැ ඔක්කොම විවෘත කළා දීලා තියෙනවා. නමුත් මේක ආරම්භයේදී අපි ඒ වගේ සැහැල්ලුවක ඒ වගේ විවෘතකමක ඒ වගේ සාර්වඥතා ඥානයේ තියෙන පුල්භාවයේ ප්‍රයෝජන ගත්තට මේකට බැස්සට පස්සේ නැත්නම් මේ විශේෂයෙන්ම සමාධි ප්‍රඥා භාවනා බැතර පස්සේ හැම වෙලාවෙම ඒ ශිල්පද ටික නැත්නම් ඒ සීල පිළිබඳ තියෙන මෙහික්මන ගතිය පුළුවන් තරම් අලුත්ටඩිය කරන්න. අලුත්ටඩිය වෙන විදිහට කටයුතු කරන්න ඕනේ. භාවනා කරනකොට මේක නොසලකා හරින්න පටන් අරගත්තොත් මං හිතනවා ඒක තාම කියන තරම් දැනට දත්ත නැහැ. ඒ භාවනා කළ පිස්සැදෙනවා කියලා කතාවක් තියෙනවා. ඒකට ප්‍රධානම හේතුව ඒ භාවනාව ඉදිරියට යන්න තරම් අවශ්‍ය ඒතෙද ඒ පදනම ඒ ආත්ම ශක්තිය සීලෙන් ඔප්නැං වෙන්න තියෙන නිසා. එnde සීලෙන් ඔප්නැං වෙනවා නම් ඒ තරමටම සමාධි ප්‍රත්‍යය වැඩේ. අපි දන්නවා කාර් එකක් මඩක ජොහරුවක එරුණාට පස්සේ එක රෝදයක් මැඩේ එරුණා නම් අපි මොනවා හරි කරලා පදනමක් සකස් කරලා උකට ජැක් එක තියලා ගැහුවොත් ජැක් එක ගහන මට්ටමට ඒ කාර් එක උඩේනවා. ඊට පස්සේ ජැක් එක අතාරින්න ඉස්සෙල්ලා උකට ලී කොටයක් හරි ගලක් හරි තියන්න නැතුව ජැක් එක අතෑරියොත් අර මඩ ගොහරුව තව තවත් ජොහරු වෙනවා කාර් එක එරෙනවා මිසක්කා කොච්චර උස් කළා පාත් කරුවත් කඳුලක්වත් තිස්සෙන්නේ නැහැ. නමුත් මේ පාත් වෙන්න ඉස්සෙල්ලයි ඇති වෙච්ච ඉඩට ගලක් හරි ලී කොටයක් හරි කියලා ගැහුවොත් එන්න පදනමස් ශක්තිමත් වෙනවා. අර ජැක් එක තරම් නම් ඉස්ස නැතුණාට ජැක් එක අඟල් 4ක් ඉස්සෝ නම් අඟල් 2ක් හරි ඉස්සලා තියෙනවා. ඊට පස්සේ ඒ කොන දඩයක් එක අහපම එන්න වාහනේ උඩ ගන්න පුළුවන් වෙනවා. ඒක නිසා හැම සමාධියක් ආපු චිත්තක්ෂණයකම හැම ප්‍රඥාවක් ආපු චිත්තක්ෂණයකම අපි නැවත ඒක ආයෝජනය කරලා බලන්න ඕනේ. මෙතෙන් දෙනකම් මට මේ උදව් කරපු සීලය ඒ පන්සිල් මොහ කමන්නේ හීන මට්ටමක් තියෙනවා මජ්ජිම මට්ටමක් තියෙනවා උත්කෘෂ්ඨ මට්ටමක් තියෙනවා. එහෙනම් පන්සිල් ඉඳලා ආජීව අට්ටමක සීලයට නැගගන හොඳ. එහෙම නැත්නම් උපෝසත අට්ටංග සීලයට නැගගන හොඳ. දස සීලයට කියන හොඳ. ඒ වගේ තියෙනවා හීන මජ්ජිම උත්කෘෂ්ඨ මට්ටම්. අනේ හැම එකකදීම මේ ලැබිච්ච වාසිය, මේ ලැබිච්ච හිදසට සීලෙන් තල්ලුවක් දුන්න නැත්නම් සීලක ඒ අඩේ තද කරගත්තේ නැත්නම් ඇතිවෙන සමාධියේ හොතෝත මණ්ඩි දැම්ම එක වගේ එකක් වෙනවා. ලිකෝටයක් පාලනකොට අපි යකඩ කුණ්‍ය සීලා එහෙම නැත්නම් කුණ්‍ය කියලා තමයි ඒකට කියන්නේ. යකඩ තුන් දෙනා ගැහුවට පස්සේ ලිකෝටේ පැලුංගිර ආවට පස්සේ යකඩ කුණ්‍ය ගන්න ඉස්සලා ලී කුණ්‍යක් තියෙනවා ඒක. ලී කුණ්‍යට බය පලන්න සමහරට අර පැලේ නඩත්තු කරන්න පුළුවන්. ඊට පස්සේ හරියට සුදුසන ආයෙ ගලවලා යකඩ කුණ්‍ය ගලවලා ගැහුවට පස්සේ ආයෙසරයක් ලී කුණ්‍යට තට්ටු කරනකොට එලී කුණ්‍ය හිර වෙනවා. ඒ වගේ ඒ සමාධිය ප්‍රඥාවක් එන හැම වෙලාවකම අපේ පෞරුෂත්වයේ විශාල විවිධාංගීකරණයක් වෙනවා. විශාල කොහොමද කියන්නේ? පළල් වීමක් වෙනවා. අන්නේ පළල් වෙන හැම තැනකදීම උත්සාහ කරන්න ඕනේ තිබුණට වඩා හොඳ සීලයක පිළිපදලා කටයුතු කරන්න යනකොට ඒක කවදාකවත් බුදුහාමුදුරුවෝ ඇවිල්ලා ගුරුහාමුදුරුවෝ ඇවිල්ලා කවුරුත් නැල්ල කියලා දෙන්නේ නැහැ. තමන් ඉස්සරහට යනකොට තමන්ට තේරෙන පටන් ගන්නවා. ඒ සීල මට්ටම ඉහළට යන්න ඒ තාරාතිරංග වලට ගැලපෙන ඒ මට්ටම් වලට ගැලපෙන කල්යාණ මිත්‍රයෝ ඉබේම නිකන් සමානතරු තියෙන කුරුල්ල සමාන එකතන රැස් වෙනවා වගේ එන්න පටන් ගන්නවා. ඒකදී මගේ ජීවිතේ මම දැකපු වැදගත්ම සත්පුරුෂ ලක්ෂණය තමයි මම ඒ 79 80 විතර වෙනකොට ඒ සිල් රකින්න කෙනෙක්ගේ භාවනා කරන පිරිසකට ගියා. යනකොට මම දන්නවා හොදලා ගන්න බැතරම් කක්ක ගොඩක් මයි තිබුණේ. සීලයක් තිබුණේ නැහැ. මොකද එක්කෙනෙක්වත් මගෙන් ඇහුවෙත් නැහැ. ඒගොල්ලෝ කිව්වේ අනේ මෙච්චර තරුණ කෙනෙක් එන්නේ නැහැ ඒක නිසා එන්න කියලා. නමුත් මට සෑහෙන ලැජ්ජාවක් තිබුණා මේ තරම් ගුණවත්කමක් পায়ලා නැහැ. මෙච්චර දැනුවත්කමක් পায়ලා නැහැ. මෙච්චර ඉවසීමේ ශක්තියක් මගේ නැහැ කියලා. හැබැයි මේ සිද්ධි මාත්‍රි පුද්ගලික වශයෙන් ඒ ඕස්ට්‍රේලියානු ධම්මික හමුදුරන්ට ස්තුතිවන්ත වෙනවා. උන්වහන්සේ මට යම් ආකාරයක මේ ඇඟිල්ලක් දුන්නා අල්ලගන්න. ඒ කිසි කෙනෙක් පස්සේ අන්තිමට මම පටන් අරගත්තා මගේ දුස්සීලකම් කියන්න. මේකට කියන්නේ පාපොච්චාරණය කියලා. ඒ විනෝදාංශයක් කරගත්ත හම්බෙලා ගුණෝත්තරම කියල කියන මෙන්න මෙහෙමයි මාව ආශ්‍රය කරන්න එපා මම මේ ළඟ මේ වගේ කැතකති තියෙනවා. ඒක දැනට නෑ හැබැයි ඒ චපල ඒ නොකෑමන දහපතුරා ගති ටික සහිතව ඉන්නේ. ඒ කිසිම කෙනෙක් මට මතක නෑ උඹ නොදකින් කියලා මට කියනවා. ඒගොල්ලෝ කිව්වේ මේ වගේ Tamange අඩුපාඩුකෙන් හෙලි කරන්න පුළුවන් ගතිය ඔය වයසේදීම ඇති වෙච්ච එක නම් ලොකු දෙයක් කියලා. ඉතින් මං හිතුවේ ඒ වෙලාව ඇත්තටම මේ පුද්ගලිකව මගේ හිත සන දාන්න පිටට දාතු කරන්න කියපු කතාවක් මිස මේකෙන් ගැම්මක් එන්නේ නැහැ කියලා. නමුත් ඒ විදිහට පාපොච්චාරණයට කෙනෙක් හම්බ වෙන එක මං හිතනවා මගේ ජීවිතය අම්බුච ලොකුම වාසනාව කියලා. දැන් මානසික රෝග ඇති වෙච්චාම ෆ්‍රී ඇසෝසියේෂන් කවුන්සලින් කියලා කියන්නේ. ඒකට අපි ගාණක් ගෙවනවනේ. පැයකට මෙච්චර ගාණක් ගෙවනවා මං කියන කුණු ටික අහගෙන හිටපන් කියන එකට ඔය ගණදිනව තියෙන වෙන මොකක්වත් නැහැ. ඔය කිසි බේදකුත් නැහැ. අහගෙන ඉන්නකොටම අර කුණුටි කෙලියට ආපම සනීපෙනවා. මේකෙදී අපි සත්ත්ව ගුණවතෙක් සත්පුරුෂෙක් ළඟට ගිහිලා පිරිසිදු වීමේ අදහසින් එහෙම නැතුව මේ චපලකමට චරිත සාතික් ගන්න ලාභ සත්කාරෙට නෙමෙයි. කිවර පස්සේ පුදුමාකාර විදියෙ සහැල්ලු ගතියක් එන්න පටන් ගන්නවා. බඩ පිරෙන බත් එකක් කෑ වගේ සහැල්ලු ගතියක් එන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේ පුද්ගලයා පිළිබඳ විශ්වාසයක් පහළ වෙනවා. මේ මනසත් එක වැඩියට පාවිච්චි කරන්නේ නැත්නම් එලි කරන්න පුදුමාකාර සහැල්ලු ගතියක් කුණු තෙල් තවරච්ච රෙද්දක් හොන්දර සබන් දාලා හේතුවට වගේ කර්මණ්‍ය ගතියකට එනවා. ඉතින් ඊට පස්සේ තමයි අපි මේ කල්යාණ මිත්‍යා පිළිබඳ විශ්වාසය ඇති වෙන්නේ. ඉතින් මේක ඉස්ලාම ඇත්තට මොකද දැක්කේ ඔය සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්. එයා කිව්වේ ඒ මානසික සායන පවත්වනකොට මේ රෝගියාට හොඳට විවේකී වෙන්න ඇරලා රෝගියා ගැන විශ්වාසයක් ඇති වෙන විදිහට වෘත්තීමේ වශයෙන් මගහිමත් දෙන්න කියලා කියනවා. ඔයා කියන මොනම දෙයක්වත් මම කාටවත් කියන්නේ නැහැ. මම වෘත්තීමේ වශයෙන් බැඳී සිටිනවා කියලා. ඒ වුණත් රෝගියා කතා කරන්න පටන් ගන්නෑ. රෝගියා සැක කරනවා. ඒක නිසා කියනවා ටිකක් කතා වුණා අද ඇති. ඔය දවස් 3කින් අහවල් දවසේ ඉන්නේ කියලා. ඒ ගියාට පස්සේ ආයෙ සැරයක් අර වගේ වාතාවරණ දිලා එදත් තව ටිකක් ගන්නවම ටික එන්න ඇරියට පස්සේ ඒ රෝගියා බය ඇරෙනවා. විශ්වාසය ඇති වෙනවා. අන්නේ විශ්වාසය ඇති වෙනකොට ඒ රෝගියා નિરાයාසයෙන්ම තමන්ගේ පාපොච්චාරණය සිද්ධ වෙනකොට සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් තුමා පොතේ ලියලා තිනු 1918 එයා ඒ විදිහට පාපොච්චාරණය කරනකොට අහගෙන ඉන්න එකනා බීරෙක් වගේ අහගෙන ඉන්න ඕනයි කියන්නේ. ඒක මනින්දි කරන්න යන්න එපා. නැත්නම් හිත මෑත් කරගෙන එයා දැන් දෝරේ ගලනවා. ඒ වැගිරෙනවා. තරව යනවා. ඒක තියා නිරීක්ෂණය කරන්න ඕනේ බීරෙක් වගේ ඉඳගෙන කියලා. ඒ කියන කාරණාවල මොකක්වත් වැඩක් නැහැ. මෙන්න මේ වෙලාවේ Tamange හිත අර කියන දේ මෑත් උනාට හැබැයි අහුම්කම් දෙන අවධානය තියාගන්නයි කියලා කියනවා. අහුම්කම් දෙන බා රෝගියාට පේන්න අරින්න ඕන. ඇත්තටම අහුම්කම් දෙන්නත්. නමුත් අන්තර්ගතයත් එක පැටලෙන්න එපා. අන්න එතකොට තමන් තුළ ඇති වෙන සමාධිය තුළ තමයි අරයා කියන දෙයට බේත මතුවේ. නැත්තම් ඒතන තමයි ගැටේ කියලා අහුවෙන්නේ. මේ බුදුරජාණන් වහන්සේ කියලා තිනවා යෝගාවචරයට කන් ඇත්තේ නමුත් බීරෙක් විදිහට හිටපන් කියලා. ඒක කියනකොට උංගව දෙනකොට මේක තේරෙන්නේ නැහැ. නමුත් මේ තිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියන මේ බටේර මනුස්සයාත් ඕක බුදුන්ගෙන් දකලාද මන් දන්නේ නැහැ. හිතලා කිව්වත් දන්නේ නැහැ. ඕක ලියවිලා තියෙනවා. නමුත් ඒක විස්තර කරන එරික් ෆ්‍රොම් එයා කියනවා නෑ මේක නෑ එරික් ෆ්‍රොම් නෙමෙයි වෙන කෙනෙක් කියනවා මේක ඇහිච්ච හැම කෙනාම සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් විචනය කරයි කියනවා කොහොමද මේ බීරෙක් විදිහට අහුම්කම් දෙන්නේ භූමිටි තියන්න එපාද විනිශ්චය කරන්න එපාද කියලා විනිශ්චය කරන්න සිද්ධ වෙන්නේ මොකද්ද තමන් මනසෙන් පටලවෙන එක ඒක තියා බලාගෙන ඉන්නකොට අහගෙන ඉන්නකොට ඉබේම කියන්න ඕන දේ කෙරෙන්න ඕන දේ ඉබේම මතුවලා එනවා මනසෙන් මනසට සුවසේවාව සිද්ධ වෙනවා අපි ලොකු සාංශ ඉන්න කාලේ කිව්වේ කමඨාන් සුද්ධ කරනකොට හොඳට අහුම්කම් දෙන්න අහුම්කම් දීගෙන ඉන්නකොට කියන්න ඕන දෙය කියවේ. ඔය කල්පනාවෙන් කොහොමඩක්ක කරන්න බෑ කිය. ඒ සෙල්ලම දැන් මෙතන සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියන විදිහට රෝගියා ඉන්න ඕනේ. සහායනය කරන එක නා ඉන්න ඕනේ. උපදෙස් දෙන සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ඉන්න ඕනේ. බුදුචානන්දගේ සතියේ ඔය සෙල්ලම තමයි තියෙන්නේ. අපි ශික්ෂාවක පිළිතලා නැත්නම් ශීලයක පිළිතලා සමාධියකට ඇති කිරීම සඳහා සතිය වඩනකොටත් අපි කරන්නේ ආස්වාද ප්‍රසවාසයේ තියා බලාන ඉන්නේ පොට්ටේ කෝල්. එතකොට අපිට ආමලක සද්ද ඇහෙනවා විවිධාකාර ඒව ඔක්කොම අහන්නේ බීරෙක් වාගේ. එතකොට එවැනි ආස්වාද ප්‍රසවාසයේ වේවා පිටින් එන සද්දක වේවා හිතවිල්ලක වේවා වේදනාවක වේවා අන්තර්ගතයත් එක්ක අපි පටලවෙන්නේ නැහැ. දුරස්ථ බැල්මකින් ආනාපානී සත්‍ය පවත්තන අතර අනිකුත් වෙන සංනිවේදන වලට අර්ථකථන දෙන්නේ නැතුව බලාගෙන ඉන්න පුළුවන් ශක්තියක් එනවනම් මේක සතියේ ගුණයක්. දේවල් වෙන්න ඇරියට එවුව විවේචනය කරන්න යන්නේ අර්ථකථන දෙන්න යන්නේ බලාගෙන අන්නේ බලාන ඉන්න ගතිය සතියේ ගුණයක් විදිහට මුලේ ඉඳලා බලන්නේ නැත්තම් සතිය පිටින් යන හැම කෙනාම මට අද බහනවා හරියයි කියලා කියනවා වැරදුනයි කියලා කියනවා අරකේ පැටල ගන්නවා මේකේ පැටල ගන්න හැම එන අතුරු අරමුණකින්ම හිත වර්ණ ගන්නවා හිත ආවේග ගන්නවා ආවේග ගණ්ඩ ගණ්ඩ වෙන්නේ මොකද්ද වෙන්නේ කෙලෙස් වලට යට වෙනවා ඒක නිසා හොඳ සීලක පිහිටන්න ඕනේ. ඊට පස්සේ ඒන අරමුණු දිහා අනුංගී දෙයක් වාගේ දුරස්ත බැල්මකින් මම නෙවෙයි කියාගෙන මගේ නෙවෙයි කියාගෙන එහෙම නැත්තම් මගේ ආත්මය නෙවෙයි කියාගෙන බලන්ඩ ඒ සතියේ ඒ ගුණය ඉතාමත්ම අවශ්‍යයි. හැබැයි මන් දන්න විදියට සතිය ආරම්භ කරන ආනපන සතිය ආරම්භ කරන හුඟ දෙනෙක් මුලදී ඒ ගුණ දන්නේ නැහැ. කාලයක් භවනා කළා, කාලයක් සාකච්ඡා කළා, කාලයක් කමඨං සුද්ධ කරාට පස්සේ තමයි ඒ වෙන දෙයට වෙන්න ඇරලා බලන්න ශක්තියක් එන්න පටන් ගන්න. ආනේ විදියට තමන් පටන් ගන්න සීලේ දිහා තමන්ගෙම සීලේ දිහා අවධානය වරින් වර සමාධි භාවනා කරමින් වරින් වර ප්‍රඥා භාවනා කරමින් දන් දෙමින් සීල් රැකෙමින් ඉන්නකොට අනන්තවත් අවස්ථාවල් එනවා අපට මේ සීලය අදි සීලයක් වඩපත් කරගන්න මේ දෙවිය උසස් තත්ත්වයකට පත් කරගන්න ප්‍රස්තාවල් අනන්තවත් එනවා. ඒක ආවේ නැත්තම් ගෙදර ගෑනිට බැරලා වැඩන්නේ මාර බලවේග කියලා වැඩක් නැහැ. ඒ වෙලාවට අපි කර්මනේ ඉන්නවා. ඉවසගෙන ඉන්නවා. ප්‍රස්තාව ආවට පස්සේ අර කාර්යක උසමිනිය අනිකම්ම ජැක් එක පාත් කරන්නේ නැතුව ගලක් තිබ්බා වගේ ඒ වෙනුවට සීල කෑල්ලක් තියාගන්න. අටවැඩි ඉස්සෙන අඩයක් තියලා තමයි පාත් කරන්න ඕනේ. අන්න එම කරන්න ඒ සීලේ මට්ටම ඉහළ යන්න ඒ පුද්ගලයා අර සදාචාරාත්මක වගකීමෙන් සෑහෙන අර ප්‍රාතිමෝක්ෂ සංවර සීලෙ විතරක් නෙවෙයි ඉන්දියා සංවර සීලෙටත් යම් කිසි ඌරුවක් ගුණයක් ලබනවා. ඒ වගේම ආජීව පාරිශුද්ධ සීලය කියලා තමන් අතිශෝක්තියට යන්නේ නැති සුඛභෝගීත්වයට යන්නේ නැති පරිභෝගීත්වයට යන්නේ නැති සමාජයේ සහ පරිසරය පිළිබඳ හැඟීමක් ඇත්තත් ඉබේම ආජීව පාරිශුද්ධියත් හදලා දෙනවා. ප්‍රතිසන්නිසිත සීලය තේරෙනවා අපිට පැවිද්දක් ගෙන යන්න චිවුරක් ඕනේ, පින්නපාතේ ඕනේ, සීනාසනයක් ඕනේ, බෙහෙත් ඕනේ. ඔය සිව් මේ පාසය පාවිච්චි කරනකොට ප්‍රයෝජනේ සලකලා පාවිච්චි කරනවා මිස අනාගත પરම්පරාවට එක ගොඩ ගහනවත් අරයට වැඩිය ලොකු එක ගන්නවත් නැත්නම් අඳහර පාණ්ඩත් කියොත් තමයි සිල්පත කැඩෙන්නේ. අමෝරාවෙන් කඩන්න වෙන්නේ. ඒ ප්‍රයෝජනේ සලකලා සිව්පසේ පිළිබඳව ගියංගෙත් එච්චර තමයි ගියංගෙත් ඇඳුම පිළිබඳව චාම් වෙන්න වෙන්නේ. ඒ වගේම බත් කනකොට කෑමක් ගන්නකොට ඒ බඩගින්නේ නිවන්නේ නැත්නම් ප්‍රයෝජනේ සලකලා ගියක් දොරක් හදනකොට මේ ශීත වාත උෂ්ණේ නතර කරගන්න. බෙහෙත පාවිච්චි කරනකොට මේ බෙහෙත මේ රෝගයේ දුර්වලකම නැති කරගන්න මේ රෝග ලක්ෂණ නැති කරන රෝගී අමාරුකම් නැති කරගන්නවා මිස මෙවුවා පිළිවඳ මේ අතිශෝක්තිය දුවන්න ගියාම තමයි අපට බිස්නස් කරනකොට බොරු නොකිය බෑයි කියලා කියනවා. සමාජ ජීවත් වෙනකොට ඒ සමාජ යනතු යනකොට අසවල් අසවල් ශික්ෂාපද කඩන්න නැතුව නැත්නම් අතිශෝක්තිය නැතුව බෑයි කියලා කියනවා. ඒ ශේරම වෙන්නේ අර මල පැන්නොත් තමයි. මධ්‍යම මාර්ගයේ යනකොට සීලය පිළිබඳ ඕනේ තරම් අවස්ථාවක් ලැබෙනවා. ඒ අවස්ථාවල එnde අර ප්‍රාතිමෝක්ෂ සංවර සීලෙන් ඉතිං ඉන්දියා සංවර සීලයට ආජීව පාරිශුද්ධ සීලයට ප්‍රත්‍යසන්නිත සීලයට පුදුමාකාර විදිය නිකන් මේ ගොනුවක් පෙළගැස්මක් ඇති කළ දෙනවා. ඉතින් මේක ඇත්තටම සර්වචන් වහන්සේ ඔය අනුපුප්ප සික්ඛා අනුපුප්ප කිරියා අනුපුප්ප පටිපදාවලත් එක්ක සම්බන්ධ කරලා කියනවා නම් බුදුචානන් වහන්සේ මේක ධර්ම ගුණයක් වදිර පෙන්නන්නේ ඕපනායක ගුණයෙන් තමයි. ඕපනායක ගුණය කියලා කියන්නේ උපනායනය කරනවා. ඒක විසින්ම මේ ඉස්සරහට තල්ලු කරනවා. තල්ලු කරනවා නරකට තල්ලු කරනවා හොඳට තල්ලු කරනවා. ඒක එහෙම තමයි. අබ්බැහිතර මිනිහා හොඳයි බැිනා හොඳයි නරකට බැිනා නරකයි. අන්නේ හැම අවස්ථාව හම්බෙන වෙලාවකදීම ප්‍රස්තාවක් හම්බෙන වෙලාවකදීම ඒ සීලය පිළිබඳ හම්බෙන අවස්ථාවල ඉස්සරහට අරගෙන යන්න පටන් ගත්තාම ඒක කල්යාණ මිත්‍රයන්ට ගැඹුරු ධර්මවලට ඒ වගේම ගැඹුරු වැටහීම් වලට යොමු කරනවා. ඒ දවස්වල මගේ ග්‍රීක කාලේ ඉන්න කාලේ මම මත්පැන් මට බොන්න බෑ වමන යන හින්ද නැත්නම් මම උත්සාහ කරලා බලලා තියෙනවා. ඒ වගේම සිගරට් මධ්‍යම ප්‍රමාණයට බීලා තිනවා. තද බල සිගරට් බොන අත්දැකීම මම ළඟ තිබුණේ නෑ. ඒ වගේම මස් මාළු කෑමට හරි ආසාවක් තිබුණා. ඊට පස්සේ මට හම්බෙච්ච සීල පිළිවෙත වගේ කියන කෙනෙක් හම්බුනාට පස්සේ මට හිතුනට පස්සේ මේක ගණිපැත්ත try කරන්න ඕනේ කියලා බලනකොට එහෙමිට උත්සාහ කරා ප්‍රතිපත්තියක් වශයෙන් මස් මාළු නොකයින්. මම මේ කවදාකවත් ඒක මේ අනුන්ට කරපම් කියනවා නෙවෙයි මම වෙච්ච දේ මං කියන්නේ. ඉතින් එහෙම කරන්න ගියාට පස්සේ අර මගුල් ගෙදරකට පාටියකට ගිහිල්ලා ඉති වැඩක් තියෙනවනේ. පතෝලයි බතු ගෙදර හිටියත් කෑගේ පාටියට ගියමත් කෑකි. යෝගට යන්න ඕනේ නැහැ. ඉතින් ඒකට කියන පාටියට ගියාට ඉති වැඩක් නැහැ කියලා. බොන්නෙත් නැහැ. ඉගරට බොන්නෙත් නැහැ. ඉතින් ඊට පස්සේ පේන්නේ යාළුවන්ට නිකම් මේ සමාජශීලී නැති පසුබාන සම්ප්‍රදාන කුල කෙනෙක් වෙනවා වගේ. ඉතින් මං ගත කරපු මේ තරුණ ජීවිතයේක ලොකු බලපෑමක් ආවා මට ඇත්තටම කොන් වෙනවද කියලා. නමුත් වාසනාවට වගේ ඔයත් එක්ක මට මේ සතිය කියන මූල ධර්මයේ අහුවෙලා තිබුණ නිසා කරන වැඩේ මොකද්ද කියලා දන්නවනේ. හරි වැරදි හරි. ඒ නිසා මේක කඩාන යනකොට ඉබේම දන්නේම නැතුව ඒ අර කැමත බීමට මස් මාළු වලට බොන යෙදිච්ච යාළු වැටෙන තරමටම ශාන්ත සත්පුරුෂයන්ගේ ඇසුරට ඉබේ මැදලා යන කතියක් තියෙනවා. ඒක තමයි මේ ඕපනයික ගුණය. ඉති ඕපනයික ගුණය සහජාසයෙන් අපි කියන අපේ කද්ද ප්‍රයෝගෙන් ලබා ගන්න එකක් නෙවෙයි. ඒක න්‍යාය ධර්මයක්. හිතේ තියෙන චිත්ත ලෝකේ තියෙන න්‍යාය ධර්මයක්. අපි මේ න්‍යාය ධර්මයට جوړු වෙන්න නම් ඒ න්‍යාය ධර්මයට නිසින්ින්ද ක්‍රියාත්මක වෙන්න නම් අපි දෙන ධෛර්යය තමයි සීල කියන්නේ. අපි කරන්නේ අපි හික්මෙන්න ඕන. අපි සීලචාර වෙන්න. අපි සීතල වෙන්න ඕන. සීතල වෙන්න වෙන්න ලෝක න්‍යාය ධර්මය අනුව අමෝරාවෙන් ගිහිල්ලා අමාරු වෙන සංකර වෙනවට වැඩිය අර සරල භාවය තුල ඉස්සරහට ගෙන යන ගමනක් තියෙනවා. ඉතින් අද මත දෙකක් තියෙනවා. මත දෙකක් කියලා කියන්නේ අපි ඉන්න මේ කලි යුගයේ එනකොට සමහර ඇත්තෝ හරියට පශ්චාත්තාප වෙනවා. එnde ලෝකේ සදාචාරය පිළිහෙනවා. බුද්ධ ආගම මැකිලා යනවා. බුද්ධ ආගමේ নানা ආකාර වල්බිහි වෙනවා. චාරිත්‍රාණුවට යට වෙනවා. මහායාන වෙනවා. নানা ආකාර දේවල්. මන් දන්නේ මයින්නම් ওই 77 ඉඳලා මේ වෙනකන් නම් මට නම් පේන තියෙන්නේ එන්න බබලනවා. ඒක මං හිතන්නේ මේ නීසන් වන්ට ආපු නිසා වෙච්ච එකක් වෙන්නේ. මොකද මෙහෙට යන්නේ ඉන්නේ සාමාන්‍යයෙන් ඔය බණ භාවනා කරන දන් දෙන සිල් ලකිනත් තියෙන නිසා හම්බ වෙන කම්බ වෙන්නේ මේ පැත්තට නැමිච්ච මිනිස්සු තමයි. ඉතින් මට හරිය ආසයි පිස්සේ දකින්. හරිය ආසයි පව් කරන කෙනෙක් දැකපම මම පැය ගණන් කතා කරනවා කොහොමද මේක කරන්නේ කියලා. මේ ඔක්කොම ලහම්බේනේ ඔක්කොම සිල්වන්තයෝ ගුණවන්තයෝ දාන්ත තීන්ත කූඩු උනාට අර්මිසුගා දැහැයින කීකන ගන්න දේවල් තියෙනවා. ඉතින් හම්බෙච්චා මං කරන්නේ ඔක්කොම අයින් කරලා දාලා පොඩ්ඩක් කාස්ට් එක කරලා බලන්න. ඒතර මට හොඳට මතක් වෙනවා තොතන තමයි හිටියේ කියලා. මේ අතරමැද වෙලා තියෙන මේ උපනායනේ මේ අතර වෙලා තියෙන මේ අවුරුදු 2600 පස්සේ අවුරුදු 70,000 ගානට පස්සේ අපි මේ බුදුහාමුදුර දැකලවත් නැතුව මේ කරන යන වැඩ වෙනකොට තමන් වශයෙන් තමන්ට මේ තල් වෙන ගමන දකිනකොට ඒක මම හිතන්නේ මැරිලා උපන්නවා. උතුමාකාර වෙනසක් තියෙනවා. ඉතින් මේකදී බුදුරජාණන් වහන්සේ කියන්නේ මේක සමාධියට හේතු කරන්න යන්නත් එපා. එහෙම නැත්නම් මේ ප්‍රඥාම කියන්න යන්නත් එපා. ඒ ප්‍රඥාව නැවත ආයෝජනය කරන සීලෙට එතන අනිවාර්යයෙන්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සීලය සමාධියට බාධක වෙනවා. අවිපටිධාරත්තාය ආනන්ද කුසලාණ ශීලාණි කිය. ඉතින් මේකෙන්ද උග අපේ සම්ප්‍රදායේ තියෙන සිල් රැකලා භවනා කරන්න ඕන සිල් රැකලා සමාධිමත් වෙන්න ඕන සිල් රැකලා සතිය ඇති කරන්න ඕන. එහෙම තමයි අපි ඇත්තටම පොතේ උගන්වන්නේත් එහෙමයි කියලා තියෙනත් එහෙමයි අනුපුප්ප පිළිපදාවේ තියෙනත් එහෙමයි. මොහොත සරුවචනාංශ බුද්ධම විප්ලවවාදී විදියට රැඩිකල් වාදී විදියට පෙන්ලා දීලා තියෙනවා සීලෙ නැති උනත් එක මං හිතන්නේ මම නැවතනත් පැහැදිලි කරන්න වෙනවා නැත්නම් මම ඉස්සලා කියලා ගියා පස්සේ නොකියුවා පස්සේ කිව්වද ඉස්සලා නොකියුවා කියලා පටලැවිල්ලක් වෙන්න පුළුවන්. සීලෙ නැති වුණත් මේ සතිය කියන එක හරියට අඳුනාගත්තොත් සති ධර්මය තුලින් සති සම්පජඤ්ඤ සූත්‍රයේ සරුවත්‍යන්තෙ පෙන්වන පියවර හතරක් යනකොට ඒ මනස සිල්වන්ත වෙනවයි කියන්නේ. සති සම්පජඤ්ඤම් භික්කවේ අසති සති සම්පජඤ්ඤම් භික්කවේ විපන්නස හතුපනිසං හෝති හිරොත්තප්පං කියලා කියනවා. මානි යම් කිසි කෙනෙක් ළඟ සති සම්පජඤ්ඤ නැත්තම් සීබුද්ධිය නැත්තම් එයාට බයලජ්ජ ඇති වෙන්න පදනමක් නැහැ කියලා. එයා පදනමක් විනාශ කරගෙන තියෙනවා. ඒක අනිප්පත්ත ධෛර්ය කියලා කියනවා. සති සම්පජඤ්ඤම් භික්කවේ සති සති සම්පජඤ්ඤ භික්කවේ සම්පන්නස්ස හිරොත්තප්පං හෝති කියලා. යම් කිසි කෙනෙක් සත්සම්පජාඤ්ඤේ එනවනම් එමන්ච ඉබේම වග වෙනවා. තමන්ගේ සදාචාරයට වග වෙනවා, පරිසරයට වග වෙනවා. අනික් අයට වග වෙනවා. ඒකට අපි කියනවා බයලජ්ජාව කියලා. දේව ධර්ම කියලා, සුක්ඛ ධර්ම කියලා. ලෝකපාලක ධර්ම කියලා. ඉතින් මේ ලෝකපාලක ධර්ම ගැන කියලා බුදුහාමුදුරුවෝ කියනවා සති සම්පජඤ්ඤේ හිරොත්තප්පං භික්කවේ අසති හිරොත්තප්පං භික්කවේ විපන්නස හතුපනිසං හෝති ඉන්ද්‍රිය සංවරෝ. යම් කිසි කෙනෙක් ළඟට මේ බයලජ්ජ දෙක නැත්තම් එයා බයලජ්ජාවෙන් තොර නම් එයාට ඉන්ද්‍රිය සංවරයක් ඇති කරන්න පදනමක්වත් නැහැ කියලා කියනවා. හිරොත්තප්පං භික්කවේ සති හිරොත්තප්පං භික්කවේ සම්පන්නස ඉන්ද්‍රිය සංවරෝ. යම් කිසි කෙනෙක් තමන් කරන දේට වග වෙන ගතිය සතියෙන් සම්පජඤ්ඤයෙන් කරනකොට අපි වග වෙනවනේ. මේ දේ මම කරනවා, මේ දේ මම වෙනවා, මේ දේ මම නොකරනවා හොඳට තේරෙනවා. ඒ වෙනකොට මේ වගකීම නිසා මේ හිරියොතප් දෙකෙන් අනිවාර්ය බුදුහාමර සඳහන් කරලා තියෙනවා පටිච්චසමුප්පාදය අනුව යාට ඉන්ද්‍රිය සංවරේ පිහිටනොයි. ඉන්ද්‍රිය සංවරම් වික්කවේ අසති ඉන්ද්‍රිය සම්බරම් වික්කවේ විපන්නස හතෝමනි සංඝෝති සීලං. යම් කිසි කෙනෙකුට ඉන්ද්‍රිය සංවරේ නැත්තම් ඉන්ද්‍රිය සංවරේ තොර නම් උන්දට සීලයක් ඇති කරන්න සෝ පදනමක් නැහැ කියන්නේ. නමුත් අනිත් පැත්තෙන් කියනවා හිරොත් අප්පම් ඉන්ද්‍රිය සංවරම් වික්කවේ සති ඉන්ද්‍රිය සම්පන්නස සීල. යම් කිසි කෙනෙකුට ඉන්ද්‍රිය සංවරේ තියෙනවනම් ඉන්ද්‍රිය සංවරයෙන් සමන්වාගත නම් ඒ අත්තට සීලෙ පිටිනවා. ඒ නිසා සතියෙන් ඉන්සා හිරියොතප්පවලට හිරියොතප්පෙන් ඉන්ද්‍රිය සංවරයට ඉන්ද්‍රිය සංවරයෙන් සීලෙට යනවා. මේ කියන්නේ ආරම්භ මේකට මම ඇප වෙනවා කැප වෙනවා. මොකද පටන් ගන්නකොට මම ශීලයෙන් පටන් ගත්තේ නෑ, අහම්බෙන් වගේ සතියෙන් පටන් ගන්න. හැබැයි කරගෙන කරගෙන යනකොට ඔය අනුපුබ්බ සික්කා අනුපුබ්බ කිරිය අනුපුබ්බ පටිපදා විචේත මේ තමන් ළඟ තිබුණා යම් කිසි ශීලයක් මේක දැන් තනවා වඩන්න ඕනේ, මේක දැන් පනරේ තියාගන්න, මේක ගැලනයිස් කර ගන්න ඕනේ, මේක රේන්ෆෝස් කරන්න ඕනේ කියලා කරගෙන කරගෙන යන්න ඕනේ. අවශ්‍ය කරන ක්‍රමසහ විදි ප්‍රස්තා අනන්තවත් හම්බුන. හැබැයි ඒක පැහැර හැරියෝ එහෙම නැතිනම් ධර්මයේ වග වෙන එකක් නැහැ. ඒක නිසා මේ දෙවෙනි කොටසේ ධර්ම දේශනාව මම උත්සාහ කළේ මේ සීලය ඉක්මවන් නැති ගතිය බුද්ධ ශ්‍රාවකයාගේ අත්‍යන්ත ගුණයක් විදිහට පුත්‍රජානාසේ ආඩම්බරයෙන් මෙතන සඳහන් කළාට සීලයක් නැති කෙනෙකුට සතිය පිහිටවන්න බෑ, සීලයක් නැති කෙනෙකුට පටන් ගන්න බෑ කියලා එයා නුසුදුස්සෙක් පාඩපත් කළා නෑ පුත්‍රජානාසේ. මනුසකම තියෙනවනේ. එයාට පාරක් පෙන්නනවා. සීල නැති බව දන්නවනම් ඒක සත්‍ය තමයි. ඊට පස්සේ සත්‍යයෙන් එමෙයට ඉන්දිය සංවරය හරහා මේ බයලජ්ජවරා ඉන්දිය සංවරය හරහා සීලෙට ගෙනියනවා. හැබැයි යනකොට දැනගන්න ඕනේ ඉස්සරට අපිට හැම අවස්ථාවෙදීම පරිතද කරගන්න. නැත්නම් සීලය ඇති හික්මීමක් ඇති කරගෙන යන්න ගියාම මේ ශාසනයේ මේ අවුරුදු 2600ක් ගියාට අර කියන විදිහේ සෝදාපාලුවක් ඇත්තට ලෝකේ වශයෙන් ජනප්‍රියතා ලෝකයේ ජනමාධ්‍ය තුලින් වෙන්න පුළුවන්. නමුත් මේ හරි පාර හොයාගෙන යන මනුස්සයාට සීලෙන් පටන් ගන්න සමාධි ප්‍රඥා හරහා ඕ. එහෙම නැත්නම් සතියෙන් පටන් අරගෙන සීලියත් හදාගෙන සීල සමාධි ප්‍රඥා හදාගෙන හෝ මේ යන පාර දිහා බලාන යනකොට ශිල්පෙ දන්නවනම් ක්‍රමවේදේ දන්නවනම් ওই ලෝකෙම විසම වුණත් ඒ විසම දේම සාක්කයට අරගෙන අන්න විසමුණොත් උන්දලට වෙනදී. හැබැයි උඹ සමහිත පැවැත්වුවොත් උඹට මේක විශිෂ්ට සේවයක් සාසනයටත් කරන්න පුළුවන්, විශිෂ්ට සේවයක් උඹටත් කරගන්න පුළුවන් කියන එක වඩා කැපිපෙන්න අභිරමණය කියන වචනේ මම මෙතනදී පාවිච්චි කරනවා. අභිරමණයක් සාසනය කරන්න පුළුවන් අද මං හිතන එදා හරුවච්චන්වංශේ ළඟ ඉඳගෙන අපි උත්කෘෂ්ට සීලයක් රැකගෙන අභිරමණය කරාට වැඩිය අපි ශාක්‍ය පුත්‍රයෝ විදිහට භික්ෂු භික්ෂුණී විදියට උපාසක උපාසිකාට අද කරනවන යම් කිසි සේවයක්. ඒ කියන්නේ සීලයක් හොඳට රැකගෙන සීලේ කඩා ගන්න නැතුව ඒකට වග වෙලා සති සමාධි ප්‍රඥා වඩනවා නම් මම හිතන්නේ බුදුහාමුදුරුවෝ අද නැති වුණත් උන්වගේ අදිෂ්ඨාන ශක්තිය නිසා සාසනයට කරන්න පුළුවන් ලොකු සේවයක් වෙනවයි කියන. තවත් මේක බය කරන්න නැත්නම් සංවේග කරන්න තියෙන ක්‍රමේ තමයි මේ අවුරුදු 2500 ගිහිල්ලා අපේ අම්මා ඉන්න කාලේ කියන්නේ දැන් ඇති 2500 ඉවරයි, දැන් තියෙන නැති 2500 කියලා. ඔය නැති 2500 මේ තියෙන ප්‍රස්තාව ගොඩක් කල් තියෙයි කියලා හිතන්න එපා. එතකොට අර බහු ජනතාව කියන විදිහට සදාචාරයත් පිළිනනවා, සාසනෙත් වැටෙනවා, සීලියත් නැති වෙනවා, ආයෙ ගොඩ ගන්න බැරි තැනකට යනවා. නමුත් මේ පහණක් නිවෙන්න ඉස්සර වෙලා මුළු පහණම පත් වෙනකොට ආලෝකයක් එනවනේ. දැල්ලත්පත් වෙනවා පහනත්පත් වෙනවා සීර. ඉතින් ඒ ආලෝකයේ තියෙන වෙලාවද දන්නෙත් නෑ මේක. ඇත්තම ගෝයින්කා ජීතුමා ඒ කරනකොට එයා පැහැදිලිවම කියනවා මේ පහන පිච්චෙන වෙලාව මේක හැමදාම ඉන්නේ නෑ. නැත්තම් කියනවා හැමදාම නැත්තල් නෑ. ඒක අවුරුද්දේ දවසයි තියෙන. ඒ වෙලාවෙදිත් වැඩේ කරගත්තේ නැතුව. ආ ඕක පස්සේ කරන්න පුළුවන් පෙන්ෂන් ගත්තාම කරන්න පුළුවන් බබා මේට කටයුතු වුණාට පස්සේ සිද්ධ කරගත්තාම කරන්න පුළුවන් කියලා පස්සට දැම්මොත් නම් ඉතින් අපි අර ඊයර මං කිව්වා වගේ වෙළඳ පොලිසිය වෙළඳකම වෙළඳාම හරියට කරගන්න නැතුව පශ්චාත්තාපේචි වෙළඳ පිටසක් වගේ කනගාටු වෙන්න වෙනවා. අන්න එහෙම නොවීම පිණිස මේ සීමා සීල ශික්ෂා සීමා ඉක්මවන්නේ නැති ගතිය නෝන්ජල්කමක් කියලා පෙන්වන ලෝකේ සමාජශීලී නැතිදයක් වශයෙන් පෙන්වන ලෝකේ අපි ඒකම පොරක් කරගෙන අපිට ආධ්‍යාත්මික පිටකොන්දක් තියෙනවා. අපිට ආධ්‍යාත්මික පෞරුෂත්වයක් තියෙනවනම් ඒ කවුරු මොනවා කරත් බුදුජානනාංශයේ මේ වගේ සූත්‍රවල අපිට පෙන්ලා දීලා තියෙන නිසා අපි අධ්‍යාදී අධිෂ්ඨානයක් ගන්න ඕනේ. මේ අපි ලොකු සාංශික වචන කරන මේ විසම ලෝකේ සමහිත පවත්තන්න. එතකොට තමන්ගේ ජීවිතයට තම පුදුමාකාර තෙදක්. ඒ කියන්නේ මේ බුද්ධ ධම්ම සංඝ කියන මේ ත්‍රිවිධ රත්නයේ වගේම සීලය හම්බෙන තෙදත් ඒ වගේ මේ ආදර්ශය නිසා ලෝකෙට විහිදෙන ඒ හොඳ කම්පන වේගය දිහා බලනකොට පිරිහෙනවමද කියලා කියනවා තමයි. ඒ කියන්නේ තමයි බලන දෘෂ්ටි කෝණ හැටියට තමයි. ඒ නිසා මේ බණ භාවනා කරන්න ඇත්තෝ සියලු දෙනාටම අන්නේ වැනි ශක්තියක් තහිරයක් පිබිදීමක් අපිට නැත්නම් කියන අභිරමණයක් පිණිස ආද ධර්ම දේශනාව තීතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව නතර කරනවා. සියලු දෙනාටම සැනසීම මුදා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. නැයි අපි පැය කිහිපයක් විනාඩි 20කට ටිකක් වැඩි වගේ කාලය අරගෙන තියෙනවා. ඉතින් මම ආරාධනා කරනවා මේ දේශනාව මතින් ඇති වෙච්චි ප්‍රශ්න ප්‍රකාශන හෝ විවේචන හෝ මාතෘකා තියෙනවනම් ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරන්නයි කියලා ධර්ම දේශනා සැසිවාරේ නිමාව සටහන් කරන්න ඉස්සර වෙලා.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ දේශනාව සඳහන් වුණා මේ අනුශය ධර්ම අනුශය කෙලස් කියන වචනේ. ඒකට ස්වාමීන් වහන්සේ මේ අනුශය කෙලස් සහ වංචක ධර්ම කියන්නේ කොටස් දෙකක්ද? අනුශය ධර්ම වෙන දෙයක්ද? වංචක ධර්ම වෙන දෙයක්ද කියන එක මට මෙහෙම දෙයක් මගේ ජීවිතේ හිතුණා. අපේ ගමේ පන්සලේ පින්කම් වලට මම මුදල් මගේ ශක්ති ප්‍රමාණයෙන් පරිත්‍යාග කරනකොට මම හාමුදුරන්ට කිව්වා, හාමුදුරනේ මගේ නම නම් මේ ස්පීකරෙන් කියන්න අවශ්‍යතාවයක් නැහැ. මේක මගේ වෙබ්සයිට් එකේ තියෙනවා. ඔබ වහන්සේ මේ මුදල ඕන දෙයකට මේ පරිහරණය කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ කියලා. එහෙම කියලා මං කිව්වා හාමුදුරනේ ඉතින් කන්සල පවත්වන්න යන්න ඕනනේ. ඒ නිසා මේ හොඟ දෙනෙක් මුදල් දෙන්නේ ස්පීකර්ගේ නම කියා ගන්නමයි. ඔබ වහන්සේ ඉතින් මගේ නම ලොකුවට අයිත්යන්ගේ නම් ටික ඒ විදිහට කීපවතාවක් කියලා ඒකටු කරගෙන යන්න කියලා. ඉතින් මේ වංචක ධර්ම කියන්නේ මම හිතුවා ඒකක් වංචක ධර්මයක් වෙන්න ඇති කියලා. මේ වංචක ධර්ම අපි හඳුනාගන්නේ ස්වාමීන් වහන්සේ කොහොමද?
ප්‍රශ්නයක් වශයෙන් මම ඇහුවොත් මහත්යාවක ඔය ටිකවත් නොකිය සල්ලි නොදී හිටියයි. අන්න සල්ලි දීලා ওই ටික කියන්න මොකෙන්ද පෙළඹුනේ? මට මගේ නම කියන්න එපයි කියලා ඉල්ලීමක් ඉල්ලාවේ ඇයි?
මම හිතුවා මේ ධම්මපදයේ තියෙන මුල් ගාත දෙකේ හැටියට මේ සෑම දෙයක්ම මේ ඒ විපාකය ලැබෙනවා නම් මේක ඉතින් වර්ණාවක් කරගන්න අවශ්‍යතාවයක් නැහැ කියලා මං හාමුදුරන්ට ඒකත් මං කිව්වා. මගේ වෙබ්සයිට් එකේ මේක තියෙනවා අද කාලේ හැටියට.
අපි කර්මේ සහ කර්මඵලයේ අදාළම මාත්‍ය හාමුදුරන්ට බණ කියන්න ඕනේ නැහැ නේ. මයි නම කියන්න එපයි කියලා. තලි දිලා නිකන් ඉන්න දිනුනානේ.
මම එහෙම කිව්වනම් ස්වාමීන් වහන්සේ හාමුදුරු නම කියනවනේ.
ඔව්.
මේක ප්‍රසිද්ධියක් ලබා ගන්න වගේ
කරන වැඩක්ද කියේ එකට නෙමෙයි. ප්‍රසිද්ධිය ලැබෙන්න පුළුවන් කරපු මහත්තයා බව් වැඩක් කරුවයි කියලා හිතන්නේ කවුරු හරි බණින්න එපයි කියයි. මම කියන මේ මාතරම බයිනරි කියන මට බනින්න එපා. මම කරන්නේ කැතවි. මේ මනසට අයිතියක් තියෙන බනිනවා නම් ස්තුති කරන්න. අපිට කැති මම පව් වැඩ කරන බනින්න එපා. ඊත් හොඳ වැඩ කරන ස්තුති කරන්න එපා කියලා. මේක විකෘතියක් නෙමෙයි.
ඒක තමයි ස්වාමීන් වහන්සේ මම හිතුවේ දැන් මේක කරා විදිහක වංචක ධර්මයක මම කියන්නේ වංචක
ධර්මයක තමයි මම මේ අඳ ගහන යන්නේ. ඒ නිසා මහත්ය කියලා තියෙන්නේ පැහිකමක් නේ එතන. ඒක තමයි වංචක ධර්ම. අවදා හරි දානයක් දීලා දීලා දාන්නකො කියන්න කියන්නත් එපා නෝගියා ඉන්නත් එපා. මොකද මං මගේ එකම ඔය වගේ කියනකොට මං අහන්නේ මම සතුම් මරනවා. මම සතුම් මරලා මේ වචන කියනවා මට බලින් දෙපයි. ඒක යාගේ මාජ්‍ය සමාජික අයිතිවාසිකම් තමයි මම සතුන් මරලා බඩ බඩිනේ. ඉතින් මම සතුන් මරලා බණින්න එපයි කියලා මට නීචයක් දාත හැකේ මනසේ. ඒකෙන් මම හොඳ වැඩක් කරලා තේ ස්තුති කරන්නේ සමාජය ඇති. ඉල්ලගෙන කන පරිප්පන්න වෙන්නේ අනේ මගේ නම උඩින් දාන්න මගේ නම කළු අකුරෙන් ගා ඒක මොකුත් නැහැ නේ. මම ඇත්ත දීලා නිකන් ඉන්න එකයි තියෙන්නේ. ඒ නිසා ඥානানন্দ සෝවාන්ස කිව්වේ දීලා දාන්න ඊය. දීලා දාලා කන්ඩිෂන් දාන්න යන්න එපා. ඒකට තමයි කියන්නේ ගහිත හිත කියලා. දීප දෙය පිළිබඳව එයාට නීති දාන්න යනවා. එයා හිතනවා මම දුන්නේ මම දෙන්නේ ඉස්සලා කන්ඩිෂන් දාලා කොන්දේස් දාලා දුන්නාම එයා මට යටත් එන අනිවාර්යයෙන්ම යටත් වෙන හැමදේම කොහොමද සතුටු ගහනවා එයාට. එහෙනම් මේක මහත්ය කරපු වංචක ධර්මයක්. ඊට පස්සේ ඒකත් දෙන්න අරකත් කියන්න එපා. උදේට හාමුදුර මනාවයක් මයින්නම් බණි ස්තුති කරන ස්තුති කරා ඒක එයාගේ මත ප්‍රකාශයට එයාට පූර්ණයි කියලා දෙන්නවා. අනේ වගේ මේ වැඩක් කරනකොට ලාංඡන තියන්න එපා මොන්නම තනකින්වත් ඒ කියන්නේ ගිය පාර පේන්න අරින්න එපා උල්ලංගක්වත් වදින්න තියන්න එපා ගිය පාර නොදැනෙන්න යන්න ඕන පව් කෙරුවත් එච්චරයි පින් කෙරුවත් එච්චරයි එතකොට ඒකේ පසුපතිඵල සමාජික වශයෙන් අපිට ගැටමක් ඇති කරන්නේ නමුත් මේ ආගමේ ධර්මයේ දෙකේ වෙනස මේ ආගම අපිට ඇති කරලා තියෙන්නේ හැම වෙලාවෙම ওই වගේ මේ යමක් කරනකොට ඒකට අපි මේ කොන්දේසි දාන්න හදලා අපි දන්නවනම් කර්මයේ සහ කර්මඵලයන්ව වෙනවයි කියලා මොකට අපි ගිහිල්ලා කියන්නේ යාට? වැරද්දක් කළා බණින්න එපයි කියයක අපට. තහොඳ වැඩ කෙරුවොත් ඒ අපේ ලොකු සාංචින්න කාලේ ලොකු සාමිනාංශයට සියන්නිකායේ රාමංජනිකායේ උපාධ්‍යාය තනතුරු දීලා තිබුණා. උපාධ්‍යාය තනතුරු දීලා තිබුණේ ඒකච්ඡන්දේ. ඒ සංඝ සභාවේ උපාධ්‍යාය ඡන්ද උපාධ්‍යත්වයේ ගන්න අනික් හාමුදුරුවෝ පගා ගහන අපි ලබනාන්ද එලියටවත් ගියේ නැහැ. නමුත් ඉතින් ඇත්තටම වස්සුන්ගත් තිබුණා. ඒ නිසා උපාධ්‍යයතන දීලා ඉල්ලීමක් කරලා වෙලා තිබුණා. අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ සම්මාන උපාධ්‍යයන් වහන්සේ තනතුරක් නමටපත් කරන්න ඔබ වහන්සේගේ අනුමැතිය අපිට ලබා දෙන්නේ. ඒ අනුමැතිය ගන්න බැයි ලොකු සංසදිත ලොකු සංසදේ ලියලා ඇරියලු මාත්‍යු මම් මෙවැනි මට මෙහෙම දඬුවමක් කරන්න මං කළ වැරද්ද මොකද්ද? මම මෙච්චර කැලේටලා හිටියා කිසිම පත්තරයකට කතා කරන්නේ නැහැ කිසිම ටෙලිවිෂන් එකක් කිව්වේ නැහැ. එයි මට මෙහෙම කරදර කරන්නේ. කියලා යටින් ලිව්වලු මාත්‍ය සභාවක යම් කිසි දෙයක් සභා සම්මත කෙරුවට පස්සේ ඒකට අනුම ඒකට එකඟ වෙනවා කියන්නේ සභා ගෞරවය. මම සභා ගෞරවයේ සහිත කෙනෙක්. ඒ නිසා මාත්‍යට මේක සභාවෙන් තීන්දුව කළ තියෙනවා මම බාර ගන්නවා. හැබැයි මම එකක් පොරොන්දු වෙනවා කිසිම උත්සවයකට එන්නෙත් නැහැ මාත්‍යලෙන් ලියුමක් කඩන්නෙත් නැහැ. ඊට ඊර්වස උපාධ්‍යදාය උන්ට හම්බුණා. එපා කිව්වේ නෑ. කවදාකවත් යන්නේ නෑ. ඉතින් මම එක දවසක් ඉති උපස්ථායකක වශයෙන් ළඟ ඉන්න වෙලාවේදී කිව්වා මෙන්න මේ රාමංජනික ලියුමත් අන්න උතර පිටියක් තියෙනවා දාන්නේ කිව්වා. ඉතින් මං කඩන්නේ කඩන්න එපා කිව්වා. පිටිය නෑ. ඕකට මං කියන්නේ හමස් පෙට්ටිය කියලා ඔය උපාධ්‍යාය පෙට්ටිය කිව්වා. කවදාකවත් මං ওই ලියුම් කඩන්නෙත් නෑ. ඒගොල්ලෝ එවන එක ඒගොල්ලෝ කරන්න ඕනේ මම කඩන්නේ නෑ. අන්න ඒ විදිහට අපි හදා ගන්න ඕනේ ජීවිතය කිසිම කෙනෙකුට කිසිම විදිහකට ඉම්ප්‍රෙෂන් එකක් දෙන්නේ නැතුව. ඒක කර්මෙට ඉඩාරනවා. ඒ ධර්මානුකූලව සිද්ධ වෙයි. කළ යුත්තා අපි කරන්නේ අය වස්තාව හැටි ටික කරනවා. පිනක් හෝ පවක් හෝ කරනවා. අර මනුස්සයාට හෝ මේ මනුස්සයාට හෝ අපි නීති දාන්න ඕන. ඔබ මගේ දරුවා නිසා ඔබ මෙහෙම වෙන්න ඕන. මගේ තාත්තා නිසා මෙහෙම වෙන්න ඕන. හාමුදුරුවෝ නිසා මෙහෙම වෙන්න ඕන. පාදර නිසා මෙහෙම වෙන්න. ඒ කෙරෙන්නේ තමයි වංචනික ධර්ම වලින්. එහෙම අපි හිතනවා අපිට කරන්න පුළුවන් අයිතියක් තියෙනවා කියලා. ඒක තමයි වංචනික ධර්මනේ. ඒ ටික තමයි ඊපස්සේ අන්තිමට කර්ම බාඩපත්ලා චේතනා බාඩපත්ලා අපි චරිතයක් ගොඩනගනවා අපි රුචර්ජ් කමකයක් ගොඩනගනවා ඒක තමයි array යන්නේ නිසා යන පාර ට්‍රේස් එකක්වත් පේන්න තියන්නේ නැහැ මුද්‍රඥාන්සි කියන මායරොම් දැනගනින් මම ගියේ පාරේ හුලඟක් උඹට අල්ලන්න හම්බෙන්නේ නැහැ කිසිම තැනක ක්ලේම් කරන්නේ නැහැ මොනම දෙයක්වත් බැනපන් කියන්නේ නැත්නම් ස්තුති කරන්න හම්බෙන්නේ නැහැ මම වචන සිද්ධියක් විතරයි කියන්නේ මේ පුද්ගල වශයෙන් කියන්නේ සමහරව මේ මරණයට පස්සේ මෙහෙම කරන්න මෙහෙම කරන්න කියලා අවසාන කැමරු පත්‍රේ ලියනවා. මං කියන්නේ ඊගාවට ඉන්න එක කොරණ දෙයක් කරපු දෙයි. තම්බන කන්නේ තම්බන කාපු දෙයි, මැරගෙන කන්නේ බැදගෙන කාපු දෙයි, මැරණ එක මැරියන්කෝ. මොකටද යර නීති මේ නීති දාන්නේ? චරවචනාචනං කියලා තුන මට සක්විතර දෙකෙනුට වගේ එක තලකයි. ඒක රජ නීතියක්. ඒක කෙරේ ආනන්ද උඹ කරදර වෙන්න එපයි කියලා. ඒ නිසා අපි ඉන්නකම් කරන දේ මං කියන්නේ අභිරමණය කරන්න ඕන. ශාසනය අභිරමණය කරන්න ඕන. සන්තෝෂෙන් ජීවත් වෙන්න. අපි සතුටින් සමාදානෙන් සතුටෙන් ජීවත් වෙන්න. කිසිම කෙනෙකුට මේක විය යුතුයි මේක විය යුතුයි කියලා දහපු ගමන් ඒකෙන් අපි කොක්ක වදින. මෙව හරහා වංචනික ධර්ම වැඩ කරනවා. මම මේ විවේචනය කරන්න තරහ වෙන්න එපා. ඒ මගේ හැටිමයි ඉස්සරහට ආයේ හාමුදුරු මට වැඩන්නේ මහත්තයත් එක්කයි ගණදිනු තීන මට. ඒකෝට එතනද මේ උසාවියේ එතනම ප්‍රශ්න විසඳන එක තමයි ලේසි වැඩේ.
ගෞරවණීය සාහනවාස මට එක දැනගන්න ඕනි කලි මේ වංචක ධර්ම මොකක්ද කියන එකයි.
මේ මහත්ය කරලා තියෙන වංචක ධර්මයක් තමයි. ඕක තමයි වංචක ධර්ම කියන්නේ. දැන් තේරෙනවද?
එහෙම ස්වාමීන් වහන්සේ දැන් මෙතෙන්ට අපි මම පැමිණියේ මේ භාවනා යෝගියෙක් හැටියට භාවනා දියුණු කරගන්න ගමන් මම කල්පනා කළා තුවාලයකට බෙහෙත් දානවා නම් තුවාලේ හොඳට සුද්ධ කරලා තමයි බෙහෙත් දාන්න ඕන. ඒ නිසා අපි මගේ හිතේ තියෙන වැරදි දේවල් මම මෙතනින් ඉරිසිඳුව අයින් කරගෙන මම යන්න ඕන කියන අදහසින් තමයි මේ සෑම දෙයක් මම වහන්සේන් අහලා දැනගන්නේ. මොකද එහෙම නැතුව අරවත් තියාගෙන මේ භාවනාව පමණක්ම මේ කරනක මේ දුහුණුවකට එළඹෙන්න බැහැ කියන අදහසක් මට තනියම ස්වාමී.
ඒක නම් මගේ මුල ඉඳලම තිබුණා. හැම වෙලාවෙම අසුරක් සමාජයේ පවත්නකොට අනිත් හැම කෙනෙක්ගේ මතයටම ගරු කරනවා. උසස් පහත් ભેද නැහැ. හැබැයි මම කියනවා මගේ මතේ මෙහෙමයි මතේ පමණයි. වෙ මෙහෙම විය යුතුයි බෑ. එහෙම බෑ. මගේ මතේ ඉදිරිපත් කළා පස්සේ මම යුනිවර්සිටියේ ඉන්න කාලේ කිව්වා තුන් දෙනෙක් එක්ක නම් මම ඉන්නේ. ඉතුරු දෙන්න කියන දේ මම කරන එක පවුපින් බැලිලක් මට අවශ්‍යතාවය නැහැ. මං උන් ළඟ ඉන්නේ නැහැ පවක් නම් යනවා. හැබැයි ඉන්න කන්නම් ඒ දෙන්න කියන දේ කරනවා. ඉතින් මම මොනවත් වග වෙන්නේ නැහැ. මම බුරුමෙට යනකොට හිතාන ගියේ මට මස් මාළු කන්න වෙනවා. බුරුම සම්ප්‍රදාය පුරුදු වෙන්න වෙනවා. කවදාකවත් කරන දේ පිම්බීමක් හැකිලිමක් කරන්න වෙනවා. ගියාට පස්සේ වවුලයි ගෙදරට ගිහිල්ලා පුටු ඉල්ලන්න එපා. වවුලයි ගෙදර ගියානේ එල්ලි ලයින් එකයි තියෙන්නේ. යන්නේ වවුලයි ගෙදරට බව දන්නවනම් මොන පුටුද? ඊළ මාස 3ක් විතර ඉඳලා බැලුවා මේකෙන් පොරොදිනක් තියෙනවා කියලා. ඒ කියන්නේ ඔය කියන කැප කිරීම කරලා මොකද? හැබැයි මං ගියාට පස්සේ එළවලු ආහාර වේලක් හම්බුණා. ඒ වගේම බිම්බි මැකිනොන් තද්ද විදියට බලපෑම කරා මට කළ යුතුමයි කියලා. පරිවර්තක හරහා යන්නත් ඕනේ. මාස 3ක් ගියාට පස්සේ ඇහුවා මං අඬ ගහන කී ස්වාමීන් වහන්සේ කිව්වා දැන් ඔබ යන්නයි හදන්නේ ඔබ විතරයි ඉතුරු වෙන්නේ මට පස්සේ කෑ ගහන්න එපා ඉන්නවනම් මරේ යන්න නැත්නම් මොකද කියන්නේ කියලා. ඊට පස්සේ මං කිව්වා සංජය මෙතන කීයක් කැප කරුවත් කරන්නේ මේ කතා කරන හැමෝටම මාතෘකාව තේරෙනවා. භාවනාව තේරෙනවා. මං ඒක නිසා ආයේ නැහැ. නැවත සලකා බැලිල්ලක් මොන දේ වුණත් මම මෙතන නතර වෙනවා. ඊට පස්සේ කිව්වා අම්මා ජීව මම නැවතත් කියනවා මම ගියාට පස්සේ උඹට ආපහු යන්න ඕන නම් මට කතා කරන්න එපා කිව්වා. මොකක් බල මං කිව්වා සංජය මං ආවේ භාවනා බිරිඳ විශ්වාසයක් ඇති කෙනෙක් හම් වෙයි කියලා මං හිතනවා මං ගත්තයි කියලා මට හම්බුණයි කියලා ඉන් එහාට වෙන දෙයක් කරන මං කලකන්නේ නැහැ කියලා මොනවා වුණත් මං කැප කරගෙන ඉන්නවා කියලා. ඉතින් ඒකමයි දිගටම මට ආත්ම විශ්වාසයක් ඇති කරගන්න පස්සේ මං එනකොට බිම්බි මහැකිලින් පිළිබඳව විසරදීක් වෙලා ආවේ මාස 18ක්ම ප්‍රතික්‍රියා කරා මම. බෑ මට ඕක ඕනේ නැහැ මට ධනපණේ තියෙනවා මට සමාධිය තියෙනවා කියලා. මොකද අන්තිමට තේරුණාට පස්සේ මට දෙනවා දෙකම තියාගෙන ඉන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ වගේ අපේ ඇතුලේ තියෙන හැකියාව අපේ ඇතුලේ තියෙන සම්පූර්ණ ප්‍රභවය එහෙම නැත්නම් ඒ කියන්නේ පින ක්‍රියාත්මක වෙන්න නම් බාධා එන්න ඕන. මන්ට කියනවා වගේ අපි හෙලිදරව්වක් දෙන්න ඕන. ගරු කටයුතු කෙනෙක් ඉදිරියට අපි වැරදිට පාවිච්චි කරන දේ හෙලිදරව් කරන්න බුදුහාමුදුර වැඩ ඉන්නවා වගේ මැද. අවංකව හෙලිදරව් යනකොට ඒක පුත්‍රචාන්නාංශ කියලා තියෙන යම් කිසි කෙනෙක් මානෙනි ආයති සංවරය ගැන හිතලා මත්තර පිරිසිදු වෙන්නම් කියලා සමාව ඉල්ලනවනම් ඒක තමයි සජීවි ධම කියන්නේ. එතන බුදු බණ හිටිනවා. බුදු පණ හිටිනවා. ඒක නිසා ලේසියෙන් කෙනෙක් ආයති සංවරය ගැන හිතලා පාපොච්චාරණය කරන්නේ. ඒක අන්තිමටම කරන්නේ පුත්ජනයා. ඒ නිසා අපි මේ කල්යාණ මිත්‍රාසේ හදනවයි කියලා කියන්නේ ධර්ම සාකච්ඡා කරනවයි කියලා කියන්නේ අපි තව පිරිසක් ස්තනම වඩා ගන්නවා. අපිට කැත නැතුව කතා කරන්න පුළුවන්. මගේ දේ මට කියන්න පුළුවන්. එදාට මේ කෙලෙස්වල තියෙන ස්වරූපේ තමයි හංගන් හංගන් වැඩෙන එක. ධර්මයේ තියෙන ස්වරූපේ තමයි එලි කරන බබලන එක. නමුත් එලි කරන්න බෑ දුර්ජනයන් එක. එලි කරන්න බෑ විශ්වාස නැති කට්ටිය. ඒ නිසා අපි විශ්වසනීය කට්ටියක් ඇති කරගෙන ඇත්ත අම්මලා වගේ තාත්තලා වගේ සහෝදරයෝ වගේ සහෝදරී වගේ ආශ්‍රය කරනකොට අභිරමණය කියන වචනේ එනවා. ඒක බුදුරජාණන් ලොකු සාමණේරයන් කිව්වේ අපි වැඩ කරන කෙනා පිරිසක් අතරට ගියාම නෑදෑ පිරිසක් අතරට ගියා වගේ දැනෙනවනම් එතන නතර වෙනවා කියලා. එහෙම නැත්නම් මේ හරක් ගාලට හරකෙක් ඇදගෙන යනවා වගේ මරන්න ගිනින හරකෙක් වගේ අපිට තේරෙන්නේ ජීවිතේ භාවනාවක් හරියන්නේ නැහැ. අපිට ඒ අභිරමණය එන්න ඕන. ඒක දැන් ලෝකේ තියෙන මාය සතිය ගැන කතා කරනකොට මුළු ලෝකෙම දන්න දෙයක් තමයි අද මේ වෙනකොට මුළු ලෝකෙම ඉන්න සතිමත් කට්ටිය network එකට අහුවෙලා ඉවරයි. වෙනමම network එකක් තියෙනවා. සති ධර්මයේ වඩන, අප්‍රමාදයේ වඩන ඔක්කොමලා මොන જાතිය වුණත් මොන ආගමේ වුණත් මොන භාෂා කතා කරත් ඒගොල්ල අතර දැන් වෙනමම network එකක් වැඩ කරනවා. අපිට ඕන කරලා තියෙන plug වෙන එක විතරයි. දැන් නැත්නම් ඉතින් ඒක කරන්න දෙයක් නැහැ. ඉතින් දැන් එනම් ඉතින් පස්සේ ගියා තමයි. අපිට තියෙන හැකිය ඉක්මනට අප්‍රමාදේ පිටවගෙන හැකිය ඉක්මනට සත්‍යමත් වෙලා ළඟම තියෙන තැනින් plug කරගන්න. එතකොට අපි විසම ලෝකේ සමහිත පවත්තන පැත්තට පරිසර දූෂණය නොකරන පැත්තට මානසික අසහන නැති පැත්තට කල්යාණ මිත්‍රු ඉන්න පැත්තට උපනයනෙ වෙන්න පටන් අරගන්නවා. ඉතින් plug වෙන්නේ නැතුව කෝච්චියට පෙට්ටිය අමුණ ගන්න නැතුව ඉතින් හිතියට ඒක හරියන්නේ නැහැ. ඒක ඒ පළවෙනි සැරේ යමුණ ගන්න එකට අපි පූර්ණ ප්‍රයෝග ඥාන පාවිච්චි කරන්න ඕන. හොන්තේම කල්යාණ මිත්‍රය බල්ල කල්යාණ මිත්‍ර මණ්ඩලේ බල්ල ඕන දෙයක් අප කරලා කුක්කේ ගහකට පස්සේ ඊට පස්සේ යන්න බඩන. ඉතින් මම බුරුමින්ද මම සෑහෙන බැනුම් ඇහුවා. ඒ ස්වාමීන් වහන්සේ ගාව කිසිම තෙතක් අනුකම්පාන පිළිසින්දදී මම තමයි කාරණා කිව්වට පස්සේ එතනම ඌරගේ පිටේ තියලම කපනවා මාළු. මේ හරි සතුටක් තියෙනවා. ඉතින් පුද්ගලික නෙවෙයි, ලාභ සත්කාරයක් නෙවෙයි. ඒ සංසේ කතා කරන්නේ ධර්මෙට ලැජ්ජයි ඒ වෙලාවේ වුණ දෙන්න බෑ. නමුත් තියෙනවා ඉතින් බුදුහමරු ඉස්සරහට ගියත් අපේ තියෙන පෞටි කුණාන්දර පේනවා නම් ඔච්චරනේ අපිට ඕන කරන්නේ. ඒ නිසා ධර්ම සාකච්ඡාව තමයි මන්නම් බොහොම ප්‍රිය කරන්නේ. ඒක බොහොම අවංකව සිද්ධ වෙන්න ඕනේ. එතකොට හරියට සියලු දෙනාම සමාකාරව සම්බන්ධ වෙනකොට මෑත බුදුහමරු ඉබේම පහළ වෙනවා. ධර්ම සාකච්ඡාවේ ධර්ම ඊබේම පහල. මම තමන් හිතන්නේ මම ඇත්තට වංජනික ධර්ම හොඳට කියලා දුන්නා කියලා. හැබැයි ටික කාලයක් මෛත්‍රකේ හිටියොත් නම් ගැරන්ඩියා වෝල් කටිලෙන් ඇතුලට ගත්තා වගේ අමාරුයි මං වගේ මෛත්‍රකේ ඉන්න මාරේ මොකද මම මොයි අතට යනවද කියලා මමවත් දන්නේ නැහැ. මම ඕපන් ට්‍රන්ස් ගන්නෙ මම මේ පාර්ට්නර් ක්ලෝස් ගන්න කැමති නැහැ. කියලා තුරුම්ප කියලාමයි ගහන්නේ. ඒ වගේ මම සුද්ධ හැම කෙනෙකුටම මම පවරනවා. මයි ඇතිත් මේ වගේ වැරද්දක් තියෙනවා නම් ධර්මයේ නාමේ, සදාචාරී නාමේ, එහෙනම් සබ්‍රක්‍මචාරී නාමේ මට රහසේ හරි කියන්න නැත්නම් එලිපිට හරි කියන්න. ඒ වගේ ඒ වෙලාවට නම් ගහන්න බෑ ඉඳී තියෙනවා. මේ නම් ප්‍රසිද්ධිය කියනවා. ඒක මම සමහරවිට මේ වගේ තරණ කිපිලා තනින වෙලාවල තියෙනවා. මන්ත්‍රී මට hina යනවා. මම දැන් කරලා තියෙන ප්‍රසිද්ධියම කියනවා. තියෙනවා නම් පෙන්ලා දෙන්න. මොකද තවත් නම් බෑ මේ සංසාරේ ඔය අහංගගෙන ගිහිල්ලා කරන්න. ඉවර කරන්න තියෙන්නේ ඕපන් රම්ස් යන එකයි තියෙන්නේ.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේ මට ගහලා මේ දෙය හරි දෙ මෙන්න මේකයි කියලා පෙන්වුවත් මම නම් අල්ප මාත්‍රයකට ඔබ වහන්සේ කෙරෙහි කිසිම මේ අහිතක් හිතන්නේ
නෑ. මට පව් සිද්ධ වෙනවනේ.
ගෞරවන ස්වාමීන් වහන්සේ, දැන් අපේ ස්වාමීන් වහන්සේලා ධර්ම දේශනා කරනකොට අපි උඟාදුරට අහලා තියෙන්නේ මේ සිත පිළිබඳ විශයක් නෙවෙයි වැඩිම බලන් ගියා මේ බුදුදහම කියන්නේ. ඒතකොට මේ සිත පිළිබඳව නිර්වචනය කරන්නේ බහුලං ගමං ඒකතරං අසරීරං ගුහස්සයන් කියලා තමයි මම අහලා තියෙන්නේ. එතකොට අපේ ස්වාමීන් වහන්සේලා පෙන්වලා දීලා තියෙන්නේ මීට කලින් යම් කිස්තනකට ගිහිල්ලා තිනවන නම් ඒ තැනට සිතින් යන්න පුළුවන්. ඒකින්ද තමයි මේ ධූරං ගමන් කියන්නේ කියලා. නමුත් මම කල්පනා කරන විදිහට මගේ දැනීමේ හැටියට මට හිතෙනවා සිතින් එතෙන්ට යන්න බැහැ. මම අමරාපුරේ ජයසුමා බෝධින් වහන්සේ බැඳලා තිබෙනවා නම් එම ස්ථානයට ගියාම මට ඒ ඇසට දුටු දර්ශනය නිසා වේදනා සංඥා සංස්කාර නිසා යම්කිසි චිත්ත රූපයක් මගේ මනස තුල ඇඳෙනවා. ඒ මතක සටහන තමයි මට මතක් වෙන්නේ. නමුත් සිතින් යන්න බෑ කියන එක මම හිතනවා. මම හිතන්නේ දුරන් ගමන් කියන්නේ මම දන්නේ නැති නිසා මම අහන්නේ මේ සසර ගමන නිසා දුරන් ගමන් කියනවාද කියන එක. ඒ වගේම ස්වාමින් වහන්සේ දැන් මේ සසර කියන වචනේ තේරුම පොඩ්ඩක් නිර්වචනය කරලා දෙන්න. මොකද මේ සසරක් සංසාරක් ගමනක් කියලා දෙකක් භාවිතා කරනවා. ඉතින් මම නම් හිතන්නේ මේ සංසාර ගමන කියන වචනේ වැරදි කියන එකයි. මොකද ඉතින් සාරණං ගමන හොඳයිනේ. මං හිතන්නේ මේක සංසාර කියලා. මේ ගමන සංසාර වචන කියන වචනේ වැරදි කියලා මගේ කල්පනා හැටියට. ඉතින් සාර ගමනක් නම් ඉතින් ඒක හොඳයි. ඒක නවත්වන්න අවශ්‍යතාවයක් නැහැ නේ ස්වාමීන්
වහන්සේ. හිත පිළිබඳව කතා කරනකොටත් ඔය සම්පූර්ණ ශාස්ත්‍රය යන්නේ ඉන්ද්‍රියපටිපද්ද විඥානය ගැන පමණයි. ඉන්ද්‍රියපටිපද්ද විඥානය කියන්නේ සම්මුති ලෝකේ ඒක තමයි සංසාරයේ ඔක්කොම වෙන්නේ. නමුත් සර්වචනාංශයේ ඊට පස්සේ අනින්ද්‍රියපටිපද්ද විඥානය එතන ගියාම අනිදසන විඥාන කියලා හිතේ ඔය ගුරුසුයව ඇරලා ඊට පස්සට යනකොට හිතක් නැති එක තමයි නිවන කියන්නේ. ඒ නිසා එතෙන් යනකොට දුරංගමං ඒක චරං අසරීරං කියන මොකක්වත් නැහැ. ඔක්කොම මේ මන තත්ත්වේ මනෝ තත්ත්වේ පැතලා චිත්ත තත්ත්වේ පැතලා කෙලසුනට පස්සේ හිත තමයි ඔය කතා කරන්නේ. ඒක සුද්ධ කරන මෙහාට එනකොට ඔය කිසිම දෙයකට අල්ලන්න දෙයකට නෙවෙයි පීසි ද්වේෂිතපත් වෙන්නේ. ඒ නිසා ඔබ ගැන කතා කරන්න අපි යන්නේ හිතේ කෙලසිච්චම තත්ත්වවලට. හිතේ තියෙන ඉන්ද්‍රියපටිපද්ද ඉදුරන් හා බැඳිච්ච ආරම්මන සහිත තැනකට ඕක කොච්චර සුද්ධ කරත් අපිට ඇතුළට එන්න හිතවත් පහළ වෙන්නේ. ඒ නිසා ඕකෝම බබයි බේස වැදින්න විසිකොල්ල දාලා සතිය පිහිටවන්න. එතකොට හිත ඕගෙන නඩු කී කිය ඉන්න වෙනකොට ඇතුළට බහිනවා. ඇතුළට ගියාම තමයි ඒ අනින්ද්‍රියපටිපද්ද විඥානය එන්නේ. අනින්ද්‍රියපටිපද්ද විඥානයත් ඉච්ඡරම අල්ලන්න කරගන්න. ඊට පස්සේ තමයි අනිදර්ශන විඥානය එන්නේ. එතකොට ඔය කිසිම දෙයක්වත් හිතේ නිදර්ශන වෙන්නේ නැහැ. පිළිබිඹු වෙන්නේ නැහැ. එහෙ විඥානයක් තමයි විතක්ක විදූපණය කරලද කෙලෙසුන්ගෙන් තොර කරලද හිත. ඔය මහන්තයා කතා කරන්නේ ඉන්ද්‍රිය ප්‍රතිපද වෙච්ච ගුරුසු හිතේ හැටි. ඒක තමයි පෘථග්ජනය ගාවත. ඉන්ද්‍රිය පෘථග්ජනයනේ එච්චර තමයි. නම් සර්වඥාසේ ඒක උගන්නන්න ලෝකේ පහළ වෙච්ච කෙනෙක් නෙවෙයි. ඒක පෙන්නලා ඊට සාපේක්ෂව තියෙන අනින්ද්‍රිය ප්‍රතිපදයේ අනිදර්ශන විඥාන දිහාටයි යන්න ඕනේ. ඒ නිසා අපි ඕක තෝරලා බලලා ඕකේ හොදලා ගන්න දෙයක් නැහැ. ඔබ අමතක කරන්න පුළුවන් නම් සතිය පිහිටවන්න පුළුවන් නම් ඔබ සේරම හිතේ පහළ වෙන පිළිකා බව තේරෙනවා. හිතේ කොච්චර දානකොට පහළ වෙන පිළිකා. ඔබවතල ගන්න දෙයක් නැහැ. එෂා සතිය කියන වචන නැත්නම් සතිය කියන චෛතසිකය පුණුවාන්තරම් බලන්න. එතකොට අපි ওই දේවල් එනකොටම දන්නවා අසුචි කවදාකවත් රත්තරන් මේ මැණික් හම්බ වෙන්නේ නැහැ. ඔව් තෝරලා බේරලා අපිට ඉවරක් කරන්න බේරන්න නැතුව කරන්නත් බෑ. මොකද අපි ජීවත් වෙන ලෝකේ හැටි. නමුත් ඒව ඔක්කොම සංකල්ප ලෝකයක්, විකල්ප ලෝකයක්, ප්‍රකල්පන ලෝකයක්, මනෝ ලෝකයක් තියෙනවා. මෙහාට එනකොට ඌ ඇලෙනවා. දැන් අපි
ගෞරවන ස්වාමීන් වහන්සේ දැන් සිත පිළිවෙලම ප්‍රශ්න කළ නිසා පව පොඩි මට දෙයක් ඔබ වහන්සේගෙන් දැනගන්න තියෙනවා. දැන් මම තමයි මට පේන්නේ ප්‍රශ්නකාරයා වෙන්නේ.
මේක ප්‍රශ්නයක් කරගන්නවා.
ස්වාමීන් වහන්සේ දැන් මේ මරණාසන්න මොහොතේදී අපි කියනවා ඒ වෙලාවේ චුතිචිත්තය කියන එක. එතකොට ප්‍රතිසන්දියේදී කියනවා විඥානය කියලා. ප්‍රතිසන්දි විඥානය කියලා. එතකොට මේ චුතිචිත්තය කියලා එතන දාලා ප්‍රසිතානි චිත්තේ ප්‍රතිසන්දි චිත්තේ නොකිය ප්‍රසන්දි විඥානය කියන බවට පරිවර්තනය වෙන්නේ කොහොමද ස්වාමීන් වහන්සේ?
සාමාන්‍යයෙන් අපිට ගන්න පුළුවන් චිත්ත විඥාන මන මනෝ සමානාර්ථ පද විදිහට. සම්කිසි තැනකදී මේකේ පරිණාමිකුත් පෙන්වනවා. ඒක ඥානසී ආහන්තරංගේ පොතේ උන්වහන්සේ කියලා තිබුණා මේ පද හතර තියෙන්නේ එකින් එකට එකින් එකට යාදෙන ක්‍රමයකට කියලා. නමුත් ධම්මසංගණී අටුවාව මේ හතරම සමානාර්ථ පද වලට පින්නන. ඒ නිසා සමහර පසුබිමක ඉඳගෙන සමහර යම්කම් පසුබිමට සාපේක්ෂව අර්ථ ඡායාව වෙනසකුත් තියෙනවා. ඒක සාමාන්‍ය සමානාර්ථ විදිහට ගන්න පුළුවන්. දැයි අපි හිතනවා තාතුටත් ප්‍රශ්න නැහැ කියන ඒ උපකල්පනේ ඉඳගෙන අපි අද වෙනකොට හතරවෙනි දවසේ ඉතින් මේ තාක් අපේ වැඩපිළිවෙල බාධා වෙන කරදරයකින් නැතුව ටිකට පැවතගෙන ආවා. ඒකට සඳහා නන්නයිවිං පෙනී නොපෙනී උදව් කරපු සියලු දෙනාටම අපි මේ දවස පුරාත් මේ දවස් හතර පුරාම ප්‍රශ් කරගන්න පින අනුමෝදනා ශීර්ෂයෙන් අනුමෝදන් කරමු. ඒ සියලු දෙනාම අපි මේ පිනේ අග්‍රභාගය අනුමෝදන් වෙලා තම තමන්ගේ ශ්‍රප සාදා ගනිත්වා අපටත් සාසනයටත් මේ කරන ඉදිරි වැඩවලට මේ විදිහටම අනුග්‍රහය අපිට ලබා දෙත්වා කියලා අපි සාදු කියනවා. ඒ වගේම අපි නෑද හිත මිත්‍රයෝ බඳු කලක් රැත්තෝ ඔක්කොමලා මෙතන ඉන්නවා නම් ඒ තරමට හොඳයි. නමුත් අපිට නැති නිසා අපි කාය සාක්ෂි වශයෙන් ඉන්න නිසා අපි ශිරුම ඥාති ජීපත් කරලා ආරාධනා කරමු. දැන් කොයි හිටියත් කොයි ලෝකේ හිටියත් කොයි තැනක හිටියත් අපි මේ කරන්න ආ උදාර කුසලයේ දකින්ද එයත් අන්ට හිත් පහළ වේවා නෙත් නමෙත්වා. ඒ අනුව අපි මේ අනුමෝදන් කරන්න ආ කුසලයේ දැකලා සාදු කියලා තම තමන්ගේ සප සාදා ගැනීමත්වා කියලා සිළු ඥාතීන් ශීපත් කරමු. ඒ වගේම අපාපටත් මේ කුසලයේ එකසේ හේතු වාසනා වීමෙන් මේ ගෞතම සිරි සම්බුද්ධ ශාසනයේදී මේ ජීවිතයේදීම ලබන්න තියෙන උත්මාර්ථය ලබා ගැනීමටම මේ පින 100 අප කාටත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනා පිළිවා. ඒ අදාසින් අපි යුක්තව ඉත්තවතා ජාති ගාථා රජහනා කිරීමෙන් අපේ ධර්ම දේශනා ශ්‍රවණ සශිවාරේ නිමාව සටහන් කරමු. ඉත්තවතා චගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවා නමෝතන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ettha-vata-ca-gammehi sampadam puñña-sampadam sabbhi bhūta-numodantu sabba-sampatti-siddhiyā ettha-vata-ca-gammehi sampadam puñña-sampadam sabbhi sattā-numodantu sabba-sampatti-siddhiyā ākāsattha-ca-bhummattha devānāga mahittikā අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආහාරත්තා ච බුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු අක්කරං ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා වන්තු ඥාතියෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා වන්තු ඥාතියෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා වන්තු ඥාතියෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ පාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා විමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය සාදු සාදු සාදු